හොඳයි. ඉතින් අද සෙන්සුරාදා දවසේ අද අපිට 15 වැඩසටහනක් තියෙනවා. හින්දා අපි ඉක්මනට පටන් ගමු. ටික වෙලා හේ කරන්න වෙන්නේ, හුඟක් කරන්න වෙන්නේ නැහැ. මේ ඉතින් අද දවසේ අපිට ඉදිරියට තියෙන්නේ සෙන්සුරාදා ධර්ම සාකච්ඡාව. ඉතින් පූජනීය ලොකුසානහස්සේ සේනාසරයෙන් බැහැරව සිටින නිසා අද අපි මේක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට අපි මේ සාකච්ඡාවේදී කරන්නේ යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරගන්නවා. ඊට පස්සේ ධර්ම සාකච්ඡාව සඳහා මාතෘකාව සපයාගෙන ඒ ඔස්සේ සාකච්ඡා කරනවා. ඉතින් අදත් උත්තරානන්ද සාමණේර වහන්සේ ලැස්තිලා ඉන්නවා. යෝගාශ්‍රමීය කතිකාවතද තියෙන්නේ? දිනචරියාවද? හරි, දිනචරියාව ඉදිරිපත් කරන්න. එහෙමනම් අපි යෝගාශ්‍රමීය දිනචරියාවට සවන් දීලා අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමහිරි නිවන් සැපතින් සැනසෙනු කැමති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදුකර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නින් නැගිට සිරුරුකිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටන, ඇදරු උවටන, ගිලන් වැඩිහිටු උවටන යන ආදියෙහි සුදුසු කල්හි යෙදී ඍෂිනම් හීල්දාන් කිස සඳහා බොජුන්හලට ගොස් නොපමාව එහි වත් සපයා සිය කුටියට යා යුතුය. බණදහම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන් ඈ නියත කිසෙහි යෙදී පිඬු පිනිස ගෙඩිය දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙව් පාත්‍රය තවකෙහිලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඳ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන්ගත් සිතින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬි පිනිස හැසිර පිඬි පිළිගෙන පෙරලා එන කල්ද කමටහන් නොහැර ආයුතු. බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවන් හියදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතු. සවස පහට පමණ වත් පිළිවෙතෙහි යෙදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා ඍෂිනම් ගිලන්පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතු. පෙරයම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලියුමට පෙර අවදි වෙමි. සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතු. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රතිසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහල කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරූප්‍ය ශ්‍රමණාකල්ප යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන්වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහැරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම්කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතුකු විය යුතුය. බැහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධම්මසුත, ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතරගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුනට වදැකීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහා නොවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතරගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් එය යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාරවන බව සලකා වත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කරන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය වන හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්තිවලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානීය කතිකාවතට එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාව
එතකොට අපි මතක් කරගත්ත යෝගාවචර දිනචරියාව ඉතින් ඒකට අනුගත වීම භික්ෂූන් වහන්සේලා වශයෙන් ඉතින් බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඉතින් අද දවසේ මාතෘකාව සපයා ගන්න තියෙන්නේ අපි මේ දිනවල සාකච්ඡා කරන සංගීති සූත්‍රයෙන්. සංගීති සූත්‍රය සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයා අරබයා දේශනා කළා තියෙන්නේ. ඉතින් තනිකරම මුළු ධර්මයේම අන්තර්ගතයි කියන්න පුළුවන්. ඔක්කොම සංක්ෂිප්ත කළා, ගොනු කළා, වගුගත කළා දේශනා කරපු කිරීමක් තියෙන්නේ. සංගායනා කිරීමක් වගේ තමයි. ඉතින් එතකොට ධර්ම සංගායනාවක් කළා වගේ හැඟයක්. ඉතින් මේ සංගීත සූත්‍රයේ පුරාවටම දකින්න ලැබෙනවා. එකේ ගොනු, එකේ කාරණා, දෙකේ කාරණා, තුනේ කාරණා, හතරේ කාරණා, පහේ කාරණා, හයේ කාරණා ඉවර වෙලා දැන් අපි හතේ කාරණාවලට ඇවිල්ලා ඉන්නවා. එතකොට හතේ කාරණා ගොඩ මේ හතේ කාරණා හත ගානේ, ඒ කියන්නේ කාරණා හතක් ගොනු කළා එක එක පරිච්ඡේදයේ විදිහට ඉතින් සාකච්ඡා කරන්නයි තියෙන්නේ. ඉතින් එහෙමනම් අදර නියමිත කොටස එහෙනම් ඉදිරිපත් කරන්න කියලා නැවතත් මම උත්තරානන්ද ස්වාමීන් වහන්සේටම ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය අද පටන් ගන්න තියෙන ස්වාමීන් වහන්ස 428 වෙනි පිටුවෙන්. අතිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සත්ත ධම්මා සම්මදක්ඛතා තත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉඳං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ටිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ සත්ත. ඇවැත්නි, දන්නා දක්නා අරහත්තු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සත්‍ය ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද, බොහෝ කලක් සිටිය හැකි වන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගිව ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර දහම් සතෙක්ද යත් සත්ත සම්බොජ්ජංගා. සති සම්බොජ්ජංගෝ, ධම්මවිචය සම්බොජ්ජංගෝ, විරිය සම්බොජ්ජංගෝ, පීති සම්බොජ්ජංගෝ, පස්සද්ධි සම්බොජ්ජංගෝ, සමාධි සම්බොජ්ජංගෝ, උපේක්ඛා සම්බොජ්ජංගෝ. සම්බොධ්‍යංග සතෙක ස්මෘති සම්බොධ්‍යංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, වීරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, ප්‍රශබ්දි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ් සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය. එතන තම පටන් ගන්න තියෙන්නේ සානස.
ඒතර අද බොජ්ජංග ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ටිකක් එක පාටම අපි එතෙන්ටම යන්න නැතුව අපි ටිකක් මෙහැයින් පටන් ගත්තොත්. ඉතින් මම අහලා තින්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා නේද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඇරඹෙනවා සතර සතිපට්ඨාන වලින්. ඉතින් සතර සතිපට්ඨාන කාය අනුපස්සනාව, වේදනා අනුපස්සනාව, චිත්තා අනුපස්සනාව, ධම්මා අනුපස්සනාව කියලා එනවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ සතර සම්‍යප්ප්‍රධාන එනවා. මොනවාද මේ හතර? හතර සම්‍යප්පදාන ඈ ඔව්, ඒ කියන්නේ කුසල් පැත්තෙන් දෙකකුයි අකුසල් පැත්තෙන් දෙකකුයි තියෙනවා නේද? සම්‍යප්පදාන වීරය, අකුසල් නූපන් අකුසල් නූපදවා ඉන්නත්, උපන් අකුසල් දුරු කරන්නත්, ඊළඟට නූපන් කුසල් උපදවන්නත්, උපන් කුසල් පවත්වන්නත්, ජඩි දියුණු කරන්නත්. එතකොට වීරය හතරක්. ඊළඟට ඉන්ද්‍රිය නෙමෙයි, ඊටත් කලින් එනවා සතර ඉදිප්පාද නේද? ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියලා. ඊට පස්සේ එනවා ඉන්ද්‍රිය ධර්ම. පංච ඉන්ද්‍රිය මොනවාද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඊළඟට එනවා පංච බල. මොනවාද? ඒකමයි එන්නේ. එතකොට සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය කියලා. එතකොට එතනත් පහක් එනවා. ඊට පස්සේ තමයි බොජ්ජංග ටිකට එන්නේ. එතකොට සති, ධම්ම, විචේ, විරිය, පීති, පස්සති, සමාධි, උපේක්ඛා කියලා. එතකොට බොජ්ජංග හතක් එනවා. ඊට පස්සේ අන්තිමට ආරෂ්ඨාංග මාර්ගය, එතකොට මාර්ගංග 8ක් එනවා. ඉතින් ඔයගේ පෙර ගැස්වීමක් ඉතින් කරලා තියෙනවා. ඉතින් ඒකේ අද අපිට يعني ධම්ම මේ මොකද්ද බොජ්ජංග 7 ගැන තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම හරි ලස්සනට ඔය ටික මේ පෙර ගැස්සපු හැටි කොහොමද නිකන් ප්‍රායෝගිකව වඩන්නේ කියලා යම් පමණක අවබෝධයක් ඇති කරගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රේ. චුට්ටක් එක තරම් එන්න. මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රේ මං හිතන්නේ තියෙන්නේ දෙකේද කොහෙද? මජ්ක්‍ධිම නිකායේ දෙකද කොහෙද? ඒක චුට්ටක් ගන්න මේ. එතකොට ඒ කියන්නේ ඒ අපි එක පාඩම දැන් මේ බොජ්ජංග බොජ්ජංග කියලා කියාගෙන යනවා. එතකොට මොකද්ද බොජ්ජංග කියලා කියන්නේ? ඇයි බොජ්ජංග කියන එකේ අර්ථය? ඒකත් ලොකු ප්‍රශ්නයක් ඇත්තරම. මොකද මේ බොජ්ජංග බොජ්ජංග කියලා වචනයක් කියනවා, මොකද්ද ඒකේ හේතුව තේරුම කියන එකත් එදා කාලෙත් භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නයක් කියලා උන්වහන්සේලා අහලා තිනවා. මොකද මේ බොජ්ජංගෝ බොජ්ජංගෝ කියලා කියන්නේ ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේගෙන්ම භික්ෂුන් වහන්සේ කෙනෙක් අහපු සූත්‍රයක් එනවා. භික්ඛු සූත්‍රය වගේ නමක් ඒකට දීලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එතෙන්ද කියන්නේ බෝධාය සංවත්තන්ති ති කෝ භික්ඛු තස්මා බොජ්ජංගාති උච්චති. මේ අවබෝධය පිණිස හේතු වෙනවා. අවබෝධය පිණිස හේතු වෙන අර්ථයෙන් බොජ්ජංග කියන නම යෙදලා තියෙනවා. ඉතින් එතකොට ඒ කියන්නේ අපි මේ දේවල් වඩද්දී අපේ අවබෝධය වැඩි වෙන්න ඕනේ. කියන්නේ ටික ටික අපි තුල අවබෝධයක් නුවණක් වැඩිවීමක් එහෙනම් මේ හත විශේෂයෙන්ම වඩද්දි මේ මට්ටමට එද්දි සිද්ධ වෙලා තියෙනවා. ඒක පාට්ට මෙතෙන්ට එන්නේ නැහැ. ඒකයි මම කියුවා දැන් අපි පටන් ගන්න පුළුවන් සතියෙන් කාය අනුපස්සනාවකින්. ඊට පස්සේ අපි තුන්වෙනි වේදනා අනුපස්සනාව, චිත්ත අනුපස්සනාව, ධම්ම අනුපස්සනාව කොහොම යනකොට ටික ටික දැන් ඒක ඇතුළෙදිත් බොජ්ජංග වැඩෙනවා. අපි මෙතෙන්දි නිකන් අපි රේඛියව හිතුවොත් කෙලින්ම මේක සම්පූර්ණයෙන්ම කාය අනුපස්සනාව වඩලා ඉන්න ඕනේ. ඊට පස්සේ වේදනා අනුපස්සනාව වඩලා ඉන්න ඕනේ, චිත්ත අනුපස්සනාව වඩලා ඉන්න ඕනේ, ධම්ම අනුපස්සනාව වඩලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඔහොම යන්න ඕනේ කියලා අර පෙළ ගැස්මක් ඔය විදිහට රේඛිය විදිහට හිතුවොත් ඒකත් වැරදි. මේකේ පෙළ ගැස්වීමක් දාලා තිනවා අපිට පහසුවෙන් අවබෝධ කරගන්න. හැබැයි කායානුපස්සනාව වඩනකොටම බොජ්ජංග වැඩෙන්න ආරම්භයක් වෙනවා. උදේ කායානුපස්සනාව හරහා බොජ්ජංග වැඩෙනවා. වේදනානුපස්සනාව හරහාත් බොජ්ජංග වැඩෙනවා. චිත්තානුපස්සනාව හරහාත් බොජ්ජංග වැඩෙනවා. ධම්මානුපස්සනාව හරහාත් බොජ්ජංග වැඩෙනවා. ඒතකොට මේවා අතර තිනවා එක්තරා අන්දමක සංකලනයක්, සම්බන්ධතාවයක්. ඒ කියන්නේ කායනුපස්සනාව කියන එක බොජ්ජංග වලින් සම්පූර්ණව පරිබාහිර නැහැ. කායනුපස්සනාව වැඩිම හරහාමත් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. වේදනානුපස්සනාව වැඩිම හරහාත් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. චිත්තානුපස්සනාව වැඩිම හරහාත් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. ධම්මානුපස්සනාව වැඩිම හරහාත් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. ඉතින් අපි බලමු නිකන් උදාහරණයක් වශයෙන් කායනුපස්සනාව කරන්න ගත්තාම දැන් අපි කවුරුත් දන්න සරල දෙයක් නේක. මුගන් දෙන ඉතින් අපි තුමුන්න සක්මන් භාවනාවක් කරනවා. ඉතින් සක්මන් භාවනා කරද්දී හිත එහෙට යනවා, මෙහෙට යනවා, පේන දේවල් ඔස්සේ යනවා, ඇහෙන දේවල් ඔස්සේ යනවා. ඉතින් මුලදී හරි අමාරුයි. පස්සේ පස්සේ ඉතින් ඕක ටික ටික අපේ හිතේ ගොනුවක් ඇති වෙනවා. එකඟ වෙන්න පටන් ගන්නවා. අරමුණට හිත එන්න ගණන් එන්න පටන් ගන්නවා. පාදයේ ස්පර්ශයට හිත එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට පොඩ්ඩක් ඔන්න හිත එකඟ වෙනවා. සංසුන් වෙනවා, තමන් එක්ක ඉන්නවා. යම් පමණක වෙනසක් තේරෙන්න ගන්නවා. තවත් ටිකක් එහාට යනකොට තමයි ඔන්න මෙතන ඉඳන් එහා කොනටම යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ. හැරෙන එකත් සිහියෙන් කරගන්න පුළුවන් වෙන්නේ. එන එකත් සිහියෙන් කරගන්න පුළුවන්. ඔහොමනේ අපි පටන් ගන්නනේ නේද? ඔහොම පටන් ගත්ත යෝගාවචරය තමයි ටික ටික දැන් ඔන්න සතිය අඳුන ගන්න. ආ මෙන්න මෙහෙම එකක් තියෙනවා, මෙන්න මේ හැකියාවක් තියෙනවා. ද ඉස්සරට වඩා මගේ හිත දැන් මාත් එක්ක ඉන්නවා. කරන වැඩේ එක්ක මට ඉන්න පුළුවන්කමක් තියෙනවා කියලා එයා එකතකින් ඒ සතිමත් බව පිළිබඳ යම්කිසි ප්‍රායෝගික අවබෝධයක් දැන් ලබා ගන්න. මුලදී නිකන් ඕක අහලා විතරයි තිබුණේ. සතිය කියලා එයා අහලා තිබුණා, නැතුව තමන් තුළ ගුණයක් වශයෙන්, හැකියාවක් වශයෙන්, කුසලතාවයක් වශයෙන් අඳුනගෙන තිබුණ නැහැ. මේ දැන් දැන් එයාට මෙන්න මෙහෙම එකක් තියෙනවා නේද? මෙහෙම එකක් හැකියාවක් දැන් මතුවලා තියෙනවා නේද? හිත දැන් එළියේ ගියාට වැඩි වෙලා රැඳෙන්නේ නැතුව අර විවිධ දේවල් කල්පනා කර කර වික්ෂිප්ත වෙලා ඉන්නේ නැතුව ඉක්මනට මාගාවට එනවා නේද? වැඩි වෙලා මාගාව රැඳෙනවා නේද? කරන වැඩේ ගැන සිහියෙන් ඉන්න පුළුවන් නේද? සිහියෙන් කරන්න පුළුවන් නේද? දැන් මේ අපි දකින්න ඕනේ. අපි නිකන් ඔහේ භවනාව කරන්නම් වාලේ කරනවා නෙමෙයි. ඒතකොට අපිට මේ තේරෙන්න ඕනේ මේ මෙහෙම චරිතයේ මගේ ජීවිතය තුළ මෙන්න එහෙම දැනුවත් බවක් ඇති වෙලා තියෙනවා. මාව නිකන් පිටින් ඉඳන් බලන් ඉන්න ගතියක් දැනෙනවා දැන්. ඒක පාටම ආවේගශීලීව එක්සරහට පයින් නැතුව ඉන්න පුළුවන්. පොඩ්ඩක් නිකන් බ්‍රේක් අහගන්න පුළුවන් ගතියක්, තමන්ව පොඩ්ඩක් පාලනය වෙන ගතියක්, තමන් ජීවත් වෙන ගතියක්, අලුතෙන් ඉපදුනා වගේ ගතියක්, නැවුම් ගතියක් එනම් තමන්ට දැනෙනවා. ඒ කියන්නේ දැන් අර සතිය පොඩ්ඩක් තමන්ට ළඟට ඇවිල්ලා තියෙනවා. තමන් තේරුම් අරන් තියෙනවා. මම දැන් මෙතන ඉන්න පුළුවන්. මාත් එක්ක මට ඉන්න පුළුවන්. හිත ඔහේ අර අපිව ඇදගෙන ඉබාගාතේ යන ගතිය, එයා කැමති කැමති දේවල් වලට ඇදගෙන යන ගතිය ටිකක් අඩු වෙලා දැන් ඔන්න මාත් එක්ක මට ඉන්න පුළුවන්. දැවෙන්නේ නැතුව ඉන්න පුළුවන්. සංසුන්ව ඉන්න පුළුවන්. සිහියෙන් ඉන්න පුළුවන් කියලා ඔන්න පොඩ්ඩක් දැන් තේරෙනවා. ඒත් ඕකත් තව ටිකක් එහාට යනකොට තමයි ඉන්ද්‍රිය ධර්මයන් බවට පත් වෙන්නේ. දැන් එයාට තේරෙනවා අද නම් හොද්දටම සතිය තියෙනවා. දවසම සතිය තිබුණා. අද උදේ ඉඳන්ම හොඳට මට සිහියෙන් කටයුතු කරන්න පුළුවන් වුණා. දත් ටික මදිනුරස් සිහියෙන් කරා. මුණ හොදනුරස් සිහියෙන් කරා. උදේ දානේ ගන්නකොට සිහියෙන් කරා. ඊළඟ අපි හිතමු ඔන්න වතප්පිලිය තක් කරනකොටත් ඒකත් සිහියෙන් කරා. ඉතින් එතකොට අර තමන්ට තේරෙනවා දැන් මේ සතිය වැඩ කරනවා. හිත ඇතුලේ දැන් මෙහෙම හැකියාවක්, කුසලතාවයක් දැන් දවස පුරා නිකන් රැඳෙන්න ගන්නවා. නිකන් මල් මාලාවට මල් ලමුනවා වගේ එකින් එක එකින් එක. ඒතර පියවරෙන් පියවර කටයුත්තෙන් කටයුත්ත දැන් සිහියෙන් මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා පොඩ්ඩක් තේරෙන්න ගන්නවා. එතකොට තමයි අන්න තේරෙන්නේ ආ දැන් නම් සමහර දවස් තියෙනවා ඉතින් එහෙම නැහැ. සම්පූර්ණයෙන්ම ඉතින් හිත වික්ෂිප්තයි. මතක නැහැ මොනවද කරේ කියලා. උදේ කෑවේ මොනවද කියලාත් මතක නැහැ. ඇඳේ කොයි පැත්තෙන් නැගිට්ටි කියලා මතක නැහැ නේද? දත් ටික මැදගත්තද කියලා වන්නේ නැහැ. හැබැයි මැදිලා කියලා හිතෙනවා. ඉතින් ඔය වගේ අර සිහියම සිහිය ඇත්තෙම නැහැ. අසිහියෙන්. කාර් එකක් පාවිච්චි කරන කාර් එකේ යතුරු තිබ්බ දැන මතක නැහැ. නැත්තම් පාර් එකේ නැග්ගා යතුරු නැහැ. ඉතින් ආයි යනවා. යතුරු ගන්න යනවා. නැත්තම් අපි හිතමු සිවුරේ කණ පිට ඇඳන් එනවා. නැත්තම් පින්නපාතේ යනවා. අපේ පාත්‍රය ගිනල්ලා නැහැ. ඉතින් එහෙම වෙනවා. අපේ සායන අතරත් ඔය ඉතින් ලොකුවට කතා කරාට මොකද ඕව වෙනවා. පින්න පාතේ යනවා මගක් කරනකොට තමයි පාත්‍රය මතක් වෙන්නේ. පාත්‍රය නැතුව හොඳට සිවුර පෙරවගෙන එහෙම ලෑස්තිලා ඇවිල්ලා මේ පාත්‍රය ගෙනල්ලා නැහැ. පින්න පාතේ යන්නේ හැබැයි. ඒක ඔහොම වෙන්න පුළුවන්. සමහර ලාට ඉතින් පාත්‍රය හොදන්න ලාවට පියන අරන් ගිහිල්ලා. පියන හොදන්න වෙලුවම පාත්‍රය හොදන්නයි තියෙන්නේ. ඉතින් මේ පොඩ්ඩක් අර උතුර දකුණ මාරු වෙලා. ඉතින් කියන්නේ සිහිය වැඩ කරන්නේ. ඔළුව නිකන් එච්චරම මේ මොහොතේ රැඳෙන ගතිය අඩුයි. සිහියෙන් නෙමෙයි මේ වාසය කරන්නේ. යන් හැම වෙන්න පුළුවන්. එතකොට තමන්න තේරෙනවා අද නම් සතිය මදි. අද හරි දුර්වලයි. සිහිය නැහැ අද. හිත නිකන් මොකද්දෝ වෙලා කියලා ඉතින් තමන්න තේරෙනවා. වෙනත් දවස් තියෙන හොඳට සිහිය තියෙනවා. හොඳට හරිම ෂාප්, හරිම පිරිසුදුයි, හරිම තියුණුයි. හැම දෙයක්ම ගැන හොඳ සිහියෙන් කටයුතු කරන්න පුළුවන් කියලා වැටහෙනවා. එතකොට මෙන්න මේ ගුණය අපි හඳුන ගන්න ඕනේ. මේ හිතේ සිද්ධ වෙන පරිවර්තනේ අපි මේ කරන වැඩේ හරහා, මේ මහන්සි වෙලා වෙනම කාලයක් වෙන් කරගෙන සක්මනක් කිරීම හරහා, පරයන්කයක් කිරීම හරහා අපේ හිත ඇතුලේ මෙන්න මේ හැකියාවක්, කුසලතාවයක් වැඩෙන ආකාරය ඉතින් අපිම අඳුන ගන්න ඕනේ. කවුරුත් ඇවිල්ලා පෙන්වන්නේ නැහැ ඔයාගේ දැන් මෙච්චරක් වෙඩලා තිනවා කියලා. ඉතින් අපි මේක අඳුන ගන්න ඕනේ. මගේ හිතේ දැන් කොයිතරම් දුරකට මේ සිහිය කියන එක වෙඩලා තිනවද? එහෙම වෙඩිච්ච හිත තමයි දැන් එයා අඳුනගන්නේ. අද නම් හොඳට මේක රජ කරනවා. අද නම් හොඳට මේක උත්සන්නව තියෙනවා. තියුණු අන්දමකින් තියෙනවා. අද නම් මේක හරිම ගන්න දෙයක් නැහැ කියලා. ඒතර තියුණු අන්දමින් තියෙන අවස්ථාව තමයි අපි කියන්නේ ඉන්ද්‍රිය මට්ටමක් කියලා. හොඳට නිකන් එයා රජ කරන මට්ටම. සති ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඊටත් එහාට ගියාට පස්සේ සති බලයක් බවට පත් වෙනවා. දැන් ඒ කියන්නේ සතිනික රජ කරනවා. ඕන් ලාවක යාට ටක් ගාලා යාගෙම ක්‍රමසහවිදි දැන් යාට තියෙනවා. යා ප්‍රායෝගිකව ඒවා හඳුනගෙන තියෙනවා. ඒ ප්‍රායෝගිකව හඳුනාගෙන තියෙන නිසාම යා දන්නවා හිත නිකන් වෙන වෙන දේවල් කරත් මට එච්චර බයක් නැහැ. මම දන්නවා ටක් ගාලා හිත මාගාවට ගන්න. පොඩ්ඩක් හුස්ම අරද හිත දාපු ගමන් විනාඩියෙන් ඔන්න සම්පූර්ණයෙන්ම අන්න ඉන්ද්‍රිය මට්ටමටම ගන්න පුළුවන්. නැත්තම් කරන වැඩේට අවධානය යොදලා විනාඩියක් පවත්වගම ඔන්න ගාන්ට හයි අර සතිය හොඳට මෝරවු මට්ටමටම ගන්න පුළුවන් කියලා අර තමන් ගාව විශ්වාසය ගොඩනගින්නවා. මුලදී නම් එහෙම නැහැ. මුලදී හිත සෑහෙන්න ඉතින් වික්ෂිප්ත වෙලා පෑගණන් ඉන්නත් පුළුවන් විනාඩි 10 15 ඉන්නත් පුළුවන් දැන් එහෙම නැහැ ඉතින් වික්ෂිප්ත වෙලා තියෙනවා පොඩි වෙලාවයි හැබැයි එතකොට තමන් දැන දැන වෙන්නේ විශ්වාසයක් තමන් ගාව තියෙනවා මේක ඔන්ලයින් හදන්න පුළුවන් මට එච්චර දැන් බයක් නැහැ මා සතුවම ක්‍රමසහවිදි තියෙනවා මම මේක අත්දැකලා තියෙනවා කියලා අන්න තමන් තුලින්ම තමන්ගේ ප්‍රතිපදාව ගැනම විශ්වාසයක් ගොඩනගෙනවා එතකොට දැන් මේ අපි වඩන භාවනාවක් මේ එතකොට මේකයි තේරුම් ගන්න තියෙන්නේ මේ තමන් ගැන විශ්වාසය ගොඩනගන්නේ තමන්ගේ සීලය ගැන තමන්ගේ භාවනාව ගැන තමන්ගේ ප්‍රතිපදාව ගැන තමන්ගේ ක්‍රමසහවිදි ගැන තමන්ට මේකට අහු වෙලා දැන් ක්‍රමසහවිදි තමන්ම පරිශන කරලා හොයාගෙන මෙහෙමයි මෙහෙම කරානම් හරි මෙහෙම කරානම් හරි ටික ටික ඉතින් ඒවා තමන්ම හොයාගෙන තමන්ටම දැන් ඔන්න විශ්වාසය ගොඩනගෙන දැන් නම් පොඩ්ඩ හිත නිකන් අර ලොකු සානස කියන ඔය කලකොල වෙලා තියෙන හැබැයි හදන්න පුළුවන් ටක් ගාලා මට මේක කරානම් ටක් ගාලා හදුවා කියනවා තමන් කළලත් බලනවා ඒ වගේම හැදෙනවා ඒ වගේම සතිය පිහිටනවා කියන්නේ දැන් විශ්වාසය ගොඩනැගිලා සති බලයක් බවට පත් වෙනවා ඊට පස්සේ තමයි සති සම්බොජ්ජංගයක් එන්නේ. ඒ බොජ්ජංග මට්ටමට එනකොට අර අවබෝධය කියන එක හොඳට තමන් තුළ වැඩ කරන්න ගන්න ඕනේ. ඒ කියන්නේ බොජ්ජංග කියන්නේ කාතකින් අපේ ජීවිතේ අපි කියන වර්තමාන වචනවලින් කියනවා නම් හැරවුම් ලක්ෂයක් තමයි. ටර්නින් පොයින්ට් එකක්. ඒ කියන්නේ මෙතෙක් කාලයක් අපි සතිය දිනු කරා නිකන් හැම වැඩකටම ඉතින් ඕනනම් අපි තුමු අකුසලයක් කරන්නත් සිහියෙන් කරන්න පුළුවන්. නමුත් බොජ්ජංග මට්ටමට එනකොට යා තුළ හොඳට ධම්ම විචයක් එහෙමත් නැත්නම් ඉතින් ටකින්න කලින් අපි හිතමු ප්‍රඥාවක් එක්ක යන ගතියක් යෝනස මනසිකාරයක් එක්ක යන ගතියක් තියෙනවා. ඉතින් යා දැන් සතිය පාවිච්චි කරන්නේ නැහැ වැරදි දෙයක් කරන්න. ඒතොර සතියයි සතිය ධම්ම විචේ නැත්නම් සතියයි නුවණයි දැන් අත්වල බඳගෙන යන්නේ. සති සම්පජඤ්ඤයක් විදිහට දැන් යන්නේ නිකන් සතිය තනියෙන් යන්නේ. සතිය තනියෙන් යන්න පුළුවන් ඉතින් මුල් මට්ටම් වලදී ඒක මිච්ඡා සතියක් වෙන්නත් පුළුවන්. කියන්නේ වැරදි දෙයකට උනත් සතිය පාවිච්චි කරන්න පුළුවන්. වෙඩි තියන්න වෙන්න පුළුවන් දුන්නකින් ඉදින්න පුළුවන් මිනිහෙන් මරන්න වෙන්න පුළුවන් නේද හොරකාමක් කරන්න වෙන්න පුළුවන් ඒකට සිහියෙන් කරන්න පුළුවන් නමුත් එතන අර නුවණ යෙදිලා නැහැ එතන මේ සම්මා මොකක්ද ඒකට කියන්නේ අපි කියමු යෝනිසෝ මනසිකාරයක් යෙදිලා නැහැ එතන යෝනිසෝ මනසිකාරය සතියයි නිකන් එකට ඈඳෙන ගතිය සතියට සම්පජඤ්ඤය එකතු වෙන ගතිය සිද්ධ වෙන්න ටිකක් කල් යනවා ඉතින් ඒක අපි එකතකින් ටික වීරයෙන් කරන්නත් වෙනවා එතකොට තමයි සතිය ඈඳගන්නේ ධම්ම විචේ ඇඳගන්නේ නැත්තම් ඔය කියන අපි කියමු සම්පජඤ්ඤේ හොඳට විස්තර බලන ගතියක් නුවණින් යෙදිලා කරන ගතියක් ගැඹුරක් දකින ගතියක් විනිවිද බලන ගතියක් එකතු වෙන්න ඔන්න ඔය මට්ටම. ඉතින් ඔය මට්ටම තමයි ධම්මවිචය ආරඹෙන தත්ත්වය. කියන්නේ සතිය දැන් හොඳට තහවුරු වෙලා තියෙනවා සතියට දැන් ප්‍රඥාව එකතු වෙනවා. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ විස්තර කරනවා ඔය ආනාපාන සති සූත්‍රය වගේ සූත්‍රවලදී. හමුණාද ආයස්මට කැල්ල. ඒ ආනාපාන සති සූත්‍රය ඕකේ එනවා මේ කොහොමද සති සම්බොජ්ජංගම් භික්කවේ ආරද්ධෝ හෝති ඔන්නෝම වචන වලින් හොයාගත්තද බයිද ඒ කියන්නේ දැන් අර වගේ හොඳට මේ සතිය තහවුරු වෙගෙන යනකොට ඊළඟට යාට තේරෙන්න ගන්නවා මේ දැන් සතිය නිකන් අඛණ්ඩ මට්ටමකට පත් වෙලා තියෙනවා සතිය අඛණ්ඩයි ඒ වගේමයි අර කිව්වා වගේ හොඳට තමන්ගේම ක්‍රමසහවිදි ටික හොයාගෙන තියෙනවා ඒ නිසාම ආනාපාන දෙවෙනි පොත හම්බුණාද ආයතනට පොත ගෙනවද හරි චුට්ටක් දෙන්න මට අංගල් හොල් දෙන්න එහෙනම් දැන් මේකේ ආනාපාන සසූත්‍රයේ ලස්සන්ට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාණයට මේක එකතු කරලා තියෙනවා කියන්නේ කායනුපස්සනාව වඩද්දිත් බොජ්ජංග හත වැඩෙනවා මම අර කලින් කිව්වා වගේ වේදනානුපස්සනාව වඩද්දිත් බොජ්ජංග හත වැඩෙනවා චිත්තානුපස්සනාව වඩද්දිත් බොජ්ජංග හත වැඩෙනවා ධම්මානුපස්සනාව වැඩද්දිත් බොජ්ජංග ධර්ම හත වැඩෙනවා ඉතින් ආනාපාන සති සූත්‍රයේ තියෙන සුවිශේෂත්වය ඒක ඒ කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයේ වඩන හැටි පහදලි කරනවා ආනාපාන සතිය හරහා ඊටසේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙද්දී බොජ්ජංග හත වැඩෙන හැටි පෙන්නනවා බොජ්ජංග ධර්ම හත වැඩෙද්දී ඊළඟට ඉන් එහාට අපි කියන මොකද්ද විජ්ජා විමුක්ති කියලා කෙලින්ම නිවනට ආරමුණු කළා යන ගමනක් ගැන පෙන්නනවා හරිම සංක්ෂිප්තව මුළු ප්‍රතිපදාවම ඉදිරිපත් වෙනවා ආනාපාන සති සූත්‍රයේදී. ඒතර ඒකේ මේ දැන් මේ කතා ගන්න මේ දීඝ රස්ස සබ්බකාය පටිසංවේදී එතකොට පස්සම් භයං කාය සංඛාරං කියලා අපි හතරක් සාමාන්‍යයෙන් අහලා තියෙනවා නේද? ඒතර පියවර 16ක් මේකේ පෙන්වනවා. දැන් ඉතින් අපි සෑහෙන ගැඹුරට යන්න වෙනවා මේ විස්තර කරන්න. ඒතර එච්චර අපි ඊට මෙහෙන් ගත්තොත් හිතන්න දැන් අපි හුස්ම රැල්ල දිහා බලලා නිකන් උඩින් දැනගත්තා නම් එතෙන්ද නිකන් සතිය විතරයි. හිතන්න දැන් ආශ්වාසය දැන්නා මේලාදී ආශ්වාසයක් වෙන්නේ මේලාදී ප්‍රශ්වාසයක් වෙන්නේ මේලාදී ආශ්වාසයක් වෙන්නේ මේලාදී ප්‍රශ්වාසයක් වෙන්නේ ඊට වඩා ලොකු දෙයක් දන්නේ නැහැ නිකන් වර්තමානයේ හිත අරගත්ත වර්තමානට අරගත්ත ඉතින් ඕකට තමයි සති මාත්‍රයක් කියලා කියන්නේ නිකන් බය ඇටෙන්ෂන් මේ වැඩේට පොඩ්ඩක් හිත දැම්මා ඉතින් මේ වැඩේත් ඒ වැඩේ වර්තමානයේ කරෙන්නේ හුස්ම ගන්න වැඩේ වර්තමානයේ කරනවා මේ හුස්ම ගන්න වැඩේ වර්තමානයේ කරන හින්දා එතකොට හිතත් වර්තමානයට යදෙනවා. එතකොට අපි මේ වර්තමානයේ කෙරෙන කාර්යයකටයි හිත දැම්මේ. එතකොට ඒ කෙරෙන කාර්ය වර්තමානයේ සිද්ධ වෙන නිසා අපේ හිතත් වර්තමානයේ රැඳෙන්න ගන්නවා. එතකොට ආශාසය දැන් දැනගනිමින් ඉන්නවා. ප්‍රශාසය දැනගනිමින් ඉන්නවා. ඉතින් එච්චරයි. ඊට වඩා දෙයක් ලොකුවට නැහැ. හැබැයි ඊට පස්සේ තමයි අපි ඒකට පොඩ්ඩක් හැඳනවා මේක විමසා බැලීමක්. යොන්සෝ මානසිකාරය මේකට එකතු කරන්න ඕනේ. ටිකක් විමසුම් නෝණක් මේකට එකතු කරන්න ඕනේ. සම්පජඤ්ඤයක් එකතු කරන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේක මේ නැති ටිකක් දිගට වගේ දැනෙනවා කලින් එකට සාපේක්ෂව. මේක ටිකක් කොටට දැනෙනවා කලින් එකට සාපේක්ෂව. එහෙම නැත්නම් මේක උණුසුම්, මේක සිසිල්, මේක වම් නාසුඩුවෙන් යනවා, මේක දකුණු නාස්පුඩුවෙන් යනවා. දැන් මේ අතරේ විස්තර ටිකක් තේරෙන්න ඕනේ. මේක අපි විමසලා බලන්න ඕනේ. විමසුම් නෝණක් යොදන්න ඕනේ නැත්නම් පේන්නේ නැහැ. නැත්නම් හරි කම්මැලි. අපේ හිත නිකන් අර උඩින් බැලුවා. ඉතින් සතියිනුත් පොඩි මේ සැහැල්ලුවක් හදලා දෙනවා. ඉතින් ඒත් එක්ක නිින්දත් යනවා. ඉතින් ඔය වෙන දේවල් වෙනවනේ නේද? ඒතකොට ඒ කියන්නේ මේකේ ඒ නිින්ද යන පැත්තට සමාධියට විතරක් මුල් තැන දෙන්නේ නැතිව මේක හොයන පැත්තට අපි යම්කිසි මඟපෙන්වීමක් කරන්න ඕනේ අපේ හිතට. ආශාසයෙන් විමසා බලන්න ඕනේ. ප්‍රසවාසයෙන් විමසලා බලන්න ඕනේ. නැත්නම් අපි සක්මනක් කරද්දී ඒ ස්පර්ශය ගැන විමසීමක් කරන්න ඕනේ. පාදේ වදින්නේ කොහමද? ස්පර්ශ වෙන්නේ කොයි කොටස්ද? වැදුනට පස්සේ මොකද්ද අත්දකින්නේ? ඉතින් ඒ වගේ අර විමසා බැලීම හොඳට කරොත් විතරයි ධම්මවිචේ පැත්තට සම්පජඤ්ඤේ පැත්තට යන්නේ. නැත්තම් සමාධියේ පැත්තෙන් වැඩේ නවතිනවා. සතියයි සමාධියයි එකට ඇඳගෙන යනවා. නමුත් ප්‍රඥාවට එච්චර ලොකු ඉඩක් නැහැ. ඒතර ප්‍රඥාව තමයි ධම්මවිචේ කියලා කියන්නේ. එතකොට ප්‍රඥාවෙත් කොටස් ගොඩක් එනවනේ. අපි හිතමු ඉන්ද්‍රිය මට්ටමේදී ප්‍රඥා ඊටත් මෙහාදී. අපි හිතමු මොකක්ද ඒකට කියන්නේ? ඉද්ධිපාද මට්ටමේදීම ප්‍රඥාව හම්බ වෙනවා. වීමංසා කියලා කියන්නේ එතකොට ප්‍රඥාවේ කොටසක්. ඊට පස්සේ පංච ඉන්ද්‍රියවල පඤ්චින්ද්‍රිය කියලා එතකොට ඉන්ද්‍රිය මට්ටමක් හම්බ වෙනවා. බල මට්ටමේදී පඤ්ඤා බලය කියලා බලයක් කතා කරනවා. ඊට පස්සේ තමයි බොජ්ජංග වලට එන්නේ. ඒක තමයි ධම්ම විචේ වශයෙන් ඉදලා තියෙන්නේ. ඊට පස්සේ මාර්ගාංග වලදී කොහොමද ප්‍රඥාව වැඩ කරන්නේ? සම්මා දිට්ඨිය නේද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සාමාන්‍යයෙන් එතකොට අපි ප්‍රඥා කොටසට අයිති කියලා හාරනවා. එතකොට අපි කීකේ හිටියේ දැන් ඔය අපි හිතමු ආනාපාන සතිය වඩනකොටම අර විදිහට අපි හොඳට මේක දිගද කොටද මේකට විමසා බලන්දී ඔන්නේ ධම්මවිචේ තමයි වැඩෙන්නේ. එතකොට දැන් හොඳ අඛණ්ඩ සතියක් වැඩිලා තියෙනවා. හැම හුස්මක් ගන්නෙම බලන්න පුළුවන්. අඛණ්ඩව දැන් අපි හුස්ම රැලි 50ක් බලන්න පුළුවන්. හුස්ම රැලි 100ක් බලන්න පුළුවන්. හුස්ම රැලි 150ක් බලන්න පුළුවන් කියලා හිතන්නකෝ දැන්. මෙත එළිය යන්නේ නැහැ. හොඳනේ එකක් එනෙන හුස්මක් ගන්න ඉන්න පුළුවන් දැන්. දැන් සතිය හොඳයි දැන්. කියන සතිය දැන් හොඳට පිහිටියා. දැන් ඔතෙන්ට තමයි එකතු කරන්න තියෙන්නේ ධම්මවිචේ. එතකොට බුදුහාඳුරෝ ඒක සඳහන් කරනවා. තථා සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති. ඔන්නේ වචන ටික ආයස්මට ඕක හොයන්න පුළුවන් නම් හරි. තථා සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති. ආරද්දං හෝති සති ධම්මවිචේ සම්බොජ්ජංගං භික්ඛු භාවේති. ඔන්නේ වගේ වචන වලින් එනවා. දැන් ඔන්න භික්ෂුන් වහන්සේ ඒ රෝගාවචරයා මේ ධම්මවිචේ සම්බොජ්ජංගයක් ආරම්භ කරනවා. දැන් සතිය දැන් තහවුරු වුණා. හොඳට يعني පිහිටි සතියක්, අඛණ්ඩ සතියක්, සුපතිත්‍රිත සතියක් ඇති වෙච්ච මට්ටම මේ සති සම්බොජ්ජංගයේ ආරම්භම. අර නිකං සති මාත්‍රේ නෙමෙයි මේ කතා කරන්නේ. හොඳට තහවුරු වෙච්ච සතියක්. Tamanta සතිය තියෙන බව දැනීමක්. මෙන්න මෙහෙම කුසලතාවයක් දැන් මගේ හිත ඇතුලේ දිනු වෙලා තියෙනවා කියලා අර Taman තුලින්ම Tamanගේ හිත තුලින්ම සතිමත් භාවය හඳුනා ගැනීමක් කරන මට්ටම ඔන්න බොජ්ජංග මට්ටමක ආරම්භමක්. ඒක දැන් දිගට දියුණු කරන්න ඕනේ. එහෙම දිගට දියුණු කරගෙන යනකොට තමයි ආ මේකට මේ ධම්මවිචේ එකතු කරන්නේ. ඔන්නේ සම්පජඤ්ඤේ එකතු කරන්නේ. දැන් මේ සතිමත් වෙච්ච අරමුණම හොඳට විනිවිද බලන්න ඕනේ. දැන් උදාහරණ වශයෙන් පෙන්වන්න පුළුවන් ඉතින් ආශ්වාසය. ආශ්වාසයේ දිග කොටද නැත්නම් උණුසුම්ද සිසිල්ද කොහෙන්ද යන්නේ කොහෙන්ද එන්නේ කොහෙද ස්පර්ශ වෙන්නේ. ඉතින් මේ සොයා බැලීමම ධම්මවිචය. ඊට පස්සේ අපි තුමු සක්මන් කරනවා කියලා සක්මනේදීත් එතකොට කොහොමද මේ ස්පර්ශ වෙන්නේ කොහෙද? මුලද මේ කොයි කොටසද එක පාටම ස්පර්ශන්නේ? මුලින් ස්පර්ශන්නේ. ඊට පස්සේ මොකද්ද ස්පර්ශන්නේ? ස්පර්ශ වුණාට පස්සේ මොනවාද තියෙන්නේ? මේකෙදි දැනෙන්නේ මොනවාද? තද ගතියක් විතරද දැනෙන්නේ? රළු ගතියක් විතරද දැනෙන්නේ? නැත්නම් තව ගොඩක් දේවල් දැනෙනවද? මේ සොයා බැලීමක් කරන්න නේද? අපි ඒක හෙව්වේ නැත්නම් අහුවෙන්නේ නැහැ. නැත්නම් හිත නිකන් උඩින් ගහලා යාවි. නැතුව තොරතුරු ටික හම්බෙන්නේ නැහැ. ඒතර සොයා බලන මට්ටම කියන්නේ ඔන්නේ ප්‍රඥා කෑල්ල එකතු වීම. යෝනිසෝ මනසිකාරය එකතු කිරීම. තොර සතියේ සම්පජඤ්ඤය එකතු වීම නැත්නම් සතියේ මේ කියන ධම්මවිචේ සම්බොජ්ජංග එකතු වීම. එතකොට මේක අපි දිගට කරන්න ඕනේ. තථා සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති කියලා එනවා මේ ආනාපාන සති සූත්‍රයේදී. දැන් ඔක ඇත්තටම මේ අපි දැන් විස්තර කරේ මේ කානු පස්සනාට පොඩ්ඩක් කිට්ටු කල්ලා ඇති ඕකම තමයි සත් මේ වේදනාන් පසනාවක් වඩද්දි හිතන්න අපි වේදනා අධ්‍යහ බලන් ඉන්නවා කියලා එතකොට යාට සැප වේදනාවක් දැනෙනවා දුක් වේදනාවක් දැනෙනවා උපේක්ෂා වේදනාවක් දැනෙනවා ඉතින් එතකොටත් මේ වේදනාවක් වශයෙන් සරලව ඉතින් අඳුන ගන්න පුළුවන් ඒ කාටත් පුළුවන් කාලයක් විතර කරන්න කරන් දැන් ඔක්කොම ටිකක් මතුවෙන වේදනාව වේදනාවන් වෙන්වෙන් කරලා අඳුන ගන්න පුළුවන් දැන් නම් සැප වේදනාවක් දැන් නම් උපේක්ෂා වේදනාවක් දැන් නම් දුක් වේදනාවක් දැන් නම් සතුටක් දැන් නම් දුකක් ඉතින් මේ ඔක්කොම අපි පොඩ පොඩ අඳුන ගන්නවා හැබැයි ඒක ඊළඟට විමසා බැලීමට ලක් කරන්න ඕනේ මේ අපි තමු දුක් වේදනාවක් කියලා දුක් වේදනාව කොහෙද හරියටම හටගෙන තියෙන්නේ දුක් වේදනාව නිකන් කේන්ද්‍රයේ කොහෙද තියෙන්නේ දුක් වේදනාව කීයක් එතන තියෙනවා තනි දුක් වේදනාවද මෙතන තියෙන්නේ නැත්නම් දුක් වේදනාව සමූහයක්ද මෙතන තියෙන්නේ දුක් වේදනාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ හැසිරෙන්නේ කොහොමද එයා එකම තීව්‍රතාවයෙන් අපි කියන්නේ එකම ඉන්ටෙන්සිටි එකෙන්ද දිගට තියෙන්නේ නැත්නම් දුක් වේදනාවේ හට ගැනීමක් වෙනස් වීමක් අඩු වීමක් වැඩි වීමක් උච්චාවච භාවයන් සිද්ධ වෙනවාද ඉතින් එතකොට මේ දුක් වේදනාව ගැන විමසා බැලීම දුක් වේදනාව විමසා බලන්නේ අපි මේ පොතෙන් නෙමෙයි අපි මේ කයේ දැන් දුක් අපි තුමු කයේ දුක් වේදනාව පහළලා තියෙනවා අන්නේ දුක් වේදනාව ගැන යා විමසා බලනවා ඉතින් එතනත් ධම්මවිචේ සම්බොජ්ජං ගැත්තායි වැඩෙන්නේ එතකොට මේ වේදනානුපස්සනාව හරහා ධම්මවිචයක් වැඩෙනවා දැන් ඊට පස්සේ අපි තුමු සැප වේදනාවක් කියලා දැන් සාමාන්‍යයෙන් වෙන්නේ සැප වේදනාව පහළ වෙච්ච ගමන් ඕකට ඉතින් ඇලෙනවා ඕක හොඳයි කියා ගන්නවා ඕකම තව ඉල්ලනවා ඕක මගේ කියා ගන්නවා තව ටිකක් ඔක ඉන්න ඕනේ කියනවා ඉතින් එහෙමනේ සාමාන්‍යයෙන් සැප වේදනාවට වෙන්නේ දැන් මෙතෙන්දී අපි සතිමත් වෙද්දී මේ සැප වේදනාව හුදෙක් සැප වේදනාවක් කරලා ඒකෙන් පොඩ්ඩක් දුරස්ත භාවයක් තියාගෙන සැප වේදනාවක් වශයෙන් දකින්න ඕනේ එතකොට සැප වේදනාවක් වශයෙන් දකිමින් ඉඳද්දී ඊට පස්සෙත් ඔන්න ඒක දැන් සොයා බැලීමකට ලක් කරන්න ඕනේ ඒක නිකන් හරහා යන බැල්මක් යොදන්න ඕනේ විනුවේද යන බැල්මක් යොදන්න ඕනේ මේක. ඒතර එතකොට තමයි මෙයාගේ තියෙන විස්තර ටික පේනක. කොහෙද මේ වැඩියෙන්ම සැප වේදනාව දැනෙන්නේ? කොහෙටද කිට්ටු කරලා තියෙන්නේ? කොහොමද මේක හැසිරෙන්නේ? උස් පහත් වීම මේකේ වෙනවද? ඒතර එතන තමයි ඔන්න දැන් අපි මේ විපස්සනාවක් ඇත්තටම මේ කතා කරන්නේ. වේදනානුපස්සනාවක් මේ කතා කරන්නේ. ඒතර ඔන්නය මට්ටමේ තමයි වේදනාව හරහා අපි කියමු සැප වේදනාව හරහා ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙන්නේ. අපි හිතමු ඔන්න චිත්තානුපස්සනාවක් කරනවා කියලා. චිත්තානුපස්සනාවකදීත් ඔය දෙයම වෙන්න පුළුවන්. හිතන්න දැන් ඔන්න අපිට හිත දිහා බලන්න පුළුවන්. හිතේ පහළ වෙන සිතුවිලි අඳුන ගන්න පුළුවන්. මේක රාග සිතුවිල්ලක්, මේක ද්වේෂ සිතුවිල්ලක් කියලා ඉතින් වෙන්වෙන් වශයෙන් අඳුන ගන්න පුළුවන්. ඉතින් ඒක බැරිමත් නැහැ ඉතින් හුඟක් දෙනකොට ඒක කරන්න පුළුවන්. මොකද හුඟක් ප්‍රශ්නේ තියෙන්නේ අර ඒ සිතුවිල්ල චුට්ටක් අඳුනගත්තට මොකද අපි තුමු රාග සිතක් කියලා. දැන් රාග සිත ටිකක් අඳුනා ගනිමින් ඉඳද්දී අපි තුල තියෙන නුවණ මදි නම් අපි තුල තියෙන වෙලාදී වැඩ කරන සතිය මදි නම් දන්නෙම නෑ ඒ මේකට අහු වෙනවා සම්පූර්ණයෙන් අහු වෙනවා මොකද ඒකේ ආස්වාදයක් තියෙනවා විශේෂයෙන්ම රාගසිතේ ආස්වාදයක් තියෙනවා ඒ ආස්වාදෙට ලොල් වෙනවා දන්නෙම නෑ හිතේ ඒකට පොඩ්ඩක් ඡන්දෙ දෙනවා දන්නෙම නෑ ඉතින් ඒකේ සිතුවිලි තව ටිකක් වැඩි වෙලා තව ටිකක් නිමිති හිතේ වැඩි වෙලා ඉතින් ඒකත් ඔස්සේ දිගට දිගට කල්පනා කරගෙන යනවා දැන් සතිය ඉවරයි සතියක් නෑ දැන් සම්පූර්ණයෙන් රාගෙට අවනත වුණා රාගෙට අහු වුණා ඔය මට්ටම නෙමෙයි මේ කතා කරන්නේ මේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම රාගසිත ආව රාගසිත වශයෙන් අඳුන ගන්න පුළුවන් කිසිසේත්ම ඒකට අර උල්පන්දම් දෙන ගතියක් නැහැ රාගසිත එහෙ වැඩ කරනවා එයා ආපු බව දන්නවා හැබැයි අපි ඉන්නේ බහැර අපි නිකන් අර හිතන්න මූදේ නැව් යනවා හැබැයි අපි ඉන්නේ වෙරළේ උතර නැවක් එන හැටි දකින්න ඔරුවක් එන හැටි දකින්න අන්න ඒක තමයි අපි ඉන්නේ වෙරළේ ඉඳගෙන අපිට නැහැ මේ මේකට මුදට යන්නේ අපි වෙරළේ ඉඳන් බලනවා කොහොමද මෙයා එන්නේ කියලා අන්නේ වගේ තත්ත්වයක් මේ කතා කරන්නේ. ඉතින් එතකොට ඒකෙත් හට ගැනීමක් වෙනස් වීමක් නැති වී යාමක් උස් පහත් වීමක් එහෙම දකින්න පුළුවන් නම් ඉතින් ඒ කියන්නේ අන්න ධම්මවිචේ මට්ටම මේ කතා කරන්නේ. ඒ කියන්නේ හිතේම ඒ කියන්නේ සාග සිතේ රාගසිත ගැන සොයා බැලීමක්. රාගසිත කොහොමද හටගන්නේ? රාගසිතේ මොකද්ද මුල්ලුනේ? රාගසිතේ ආපු නිමිති මොනවද? මතක් වෙන්නේ මොනවද? රාගසිතේ තියෙන නිකන් අර ඉල්ලන ගතිය, පිපාසාව. රාගසිතයක් කියන එකේ විශේෂයෙන් තියෙන ඉල්ලන ගතිය. තණ්හාවක්නේ වැඩ කරන්නේ කාම තණ්හාවක්නේ. ඒතකොට කාම තණ්හාවේ නිකන් පිපාසා කරන ගතිය. මේක ඕනා කියන ගතියක්, ඕමනයි කියන ගතියක්, ආසා කරන ගතියක්. ඒතර මේ ඔක්කොම මේ විමසා බැලීමක්. ඒතර මේ අපේම හිත නිකන් අධ්‍යයනය කිරීමක්, සොයා බැලීමක්, ගැඹුරට විමසීමක් මේ කරන්නේ. ඒතර මේ සොයා බැලද්දී අන්න ධම්ම විචයක් වැඩෙනවා. ඊට පස්සේ අපි ධම්මානුපස්සනාවක් කියලා දැන් මේ තව තව ගැඹුරට යන්නේ හැබැයි තව තව ගැඹුරට යනකොට ධම්මානුපස්සනාවකදී අපි තුමු ඔන්න නීවරණයක් ඇවිල්ලා තියෙනවා. ඔන්න හිත දිහා බලන් ඉන්නකොට හිත නිකන් ඉන්න බෑ ඒක විදිහකට. අපිටම හිත සංසුන් වෙලා තියෙනවා දැන් ටිකක් ගැඹුරට ගිහිල්ලා සංසුන් වෙලා තියෙනවා අරමුණක් ලොකුවට නැහැ හැබැයි එහෙම ඉන්න බෑ දඟලනවා නිකන් නලියනවා හඳුන ගන්න පුළුවන් අන්න මෙතන හඳුන මෙතන ඔන්න මොකද්ද අපි කියන්නේ උද්දච්ච කුක්කුච්චයක් හට ගන්නවා නිකන් ඉන්න බැරි ගතියක් සංසුන් ඉන්න බැරි ගතියක් සාන්තව ඉන්න බැරි ගතියක් ඒ ශාන්ත භවෙන් නික්මිලා නිකන් දඟලන ගතියක් විසිරෙන ගතියක් හිතේ හට ගන්න පුළුවන් උද්දච්ච කුක්කුච්චයක් දැන් ඔන්න ආරම්භෙන හැටි සූක්ෂම මට්ටමක මේ සංසුන්ව තිබිච්ච හිතක් කොහොමද මේ උද්දච්ච කුක්කුච්චයකට ලක් වෙන්නේ ඒකේ හට ගැනීමක් ඒකේ පැවතීමක් ඒකේ වෙනස් වීමක් අවසන් වීමක් ඒක අවසන් වුණාට පස්සේ ආන ආයෙත් සංසුන් ආයෙ නිශ්ශබ්දයි නිශ්චලයි එතකොට මේ හිතේම සියුම් භාවයකට ගිහිල්ලා ආන්න එතනත් ධම්ම විචයක් මේ හදා මේ තේරුම් ගන්න. එතකොට ওই මට්ටම් වලදී කෙලින්ම අපි දැන් කතා වුණා සති සම්බොජ්ජංගය ධම්ම විචේ සම්බොජ්ජංගය. එතකොට සෑහෙනතර දැන් මේවා කතා වෙලා තියෙනවා. දැන් ඔය වැඩේ කරන්න ඉතින් ලේසි නැහැ. ඉතින් ඔකට මාර වීරයක් අවශ්‍යයි. මොකද මේ මේකක්වත් කියන්නේ අපේ හිත සමහරවිට කැමති නැහැ. හිතේ රාගයක් ආවම රාගය ගැන විමසන්න එච්චර කැමැත්තක් නැහැ. රාගට මේ පොඩි තල්ලුවක් දීලා ඒකෙන් ආස්වාදයක් ලබාගෙන තවටියක් නිමිති මතක් කරලා ඒකත් එක්ක මුලා වෙලා ඉන්න තමයි යා කැමති. ඒතකොට අපි මේ මේකෙන් කඩලා ඒකට යන්න නොදී මේක රැකගෙන අර අර වීරය පවත්වන එක ලොකු වැඩක් නේද? ඒ කියන්නේ දැන් අකුසලයට වැඩෙන්න නොදී එතනින් බ්‍රේක් ගහගෙන එයා ගැනම විමසලා එයාම එළියට තල්ලු කරලා දාන්න සෑහෙන වීරයක් අවශ්‍ය වෙනවා. අනේ විරිය සම්බොජ්ජංගයක් ආරවෙන්නේ ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ මේ එකක්වත් හිත විසින් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ හිත හරිම අර කියන ඔය කඩප්පුලිම තමයි. ඒ කියන්නේ හිතට බෑ මේ යා විසින් මේක කෙරෙන්නේ නැහැ. එතකොට සත්පුරුෂ ආශ්‍රයක් ලැබිලා බුද්ධ වචනයක් අහලා උනන්දු කිරීමක් කරලා ධෛර්යයක් ඇති කරගෙන තමයි මේක වැඩේ ආරම්භන්න තියෙන්නේ. එතකොට මේ ආරම්භීම සඳහා මේ යෙදීම ඒ කුසල ඡන්දය ඒ අදිෂ්ඨානය ඔක්කොම ටික බලපානවා වීරපැත්තදී. වීරෙන් තමයි කියන්නේ නෑ මේක කොහොම හරි කරන්න ඕනේ මේ හුස්ම දිහා තව ටිකක් බලන්න ඕනේ ඔහොම ඉඳලා හරියන්නේ නෑ ඇනුම් ඇරලා හරියන්නේ නෑ ඔඩක් කෙලින් වෙන්න ඕනේ ආයි උතේ නැගිටින්න ඕනේ නැද්ද කියලා ඉතින් මේ වීරෙන් තමයි කියලා දෙන්නේ නැත්තම් ඉතින් මේ ටංගා තවඩ අනිත් පැත්ත හැරලා නිදාගන්න තමයි වෙන්නේ නැත්තම් ඒක අයියක් ගහගෙන ඉන්න තමයි හිතෙන්නේ නමුත් වීරෙන් කියන්න ඕනේ නෑ නෑ ඔහොම කරලා හරියන්නේ නෑ මේක ඉතින් කවදාවත් නැත්තම් ගොඩ ගන්න හම්බෙන්නේ නෑ කියලා ඉතින් අර වීරෙන් තමයි තල්ලුව දෙන්නේ පුදුම විදිහට බලගැන්වීමක් කරන්න. නැත්නම් ඊට පස්සේ වැටෙනවා කියලා හිතන්නකෝ. වැඩේ කරන්න ගියා හරියන්නේ නැහැ නින්ද ගියා. ඊට පස්සේ උදේ නැගිටින්න හිටියා ඒ හරියන්නේ නැහැ. එයා එලාම් එක ඔෆ් කරලා ඒත් නිදාගත්තා. ඊට පස්සේ හවස යන්න හිටියා ඒත් හරි ගියේ නැහැ. නිදිමතයි. එතකොට වැටෙනවානේ දැන්. හරියන්නේ නැහැ මේ වැඩේ කරන්න බෑ. ආයෙත් ඉතින් නැගිට්ටවන්නේත් වීරෙම තමයි. වීරෙම තමයි කියන්නේ නැහැ නෑ පුළුවන් පුළුවන් කොහොම හරි කරපන් කියලා තල්ලු කරන්නම ඕනේ. ඒ අදිෂ්ඨානයේ ධෛර්යය මුලදී අත්‍යවශ්‍යයි. يعني මුල් මට්ටමේදී වීර නැතුණම් ගොඩ එන්නම බෑ. මොකද කෙලෙස් බහුලයිනේ. නීවරණ බහුලයි. පුදුමාකාර තල්ලුවක් දෙන්න ඕනේ පයින්ම ගහලා දොට්ට දා ගන්න ඕනේ නැත්තන්නම් ඇතුළටම වෙලා බොරුවක් කරගෙන තමයි ඉන්නේ. නැද්ද මං අහන්නේ. ඉත එතකොට මේ දැන් එහෙම හිටියේ එක්කෙනා තමයි දැන් නැගිටලා ඉන්නේ. ආ කොහොම හරි කරන්න. අද නම් කොහොම හරි මම උදේ නැගිට ගන්නවා. උදේ පොඩ්ඩක් ඔන්න මූණකට ඉක්මනට හොද ගන්නවා කොහොම හරි පරයන්කයක් කරනවා කොහොම හරි සක්මනක් කරනවා ඉතින් ඔහොම තමයි ඉතින් අර වීරෙන් පොඩි තල්ලුවක් දීලා ඊට පස්සේ අර හොඳම ඉතින් වීර සම්බොජ්ජංගේ මට්ටමට එනවා කියන්නේ ආ වීර ගැන යම්සේ අත්දැකීමක් තියෙනවා යාගාව නිකම්ම නිකං මේ අදිෂ්ඨානයක් නෙමෙයි දැන් එයාට වීරෙන් කොහොමද මේක ගොඩ දාගන්නේ කොහොමද මනස වැටෙනහම නැගිට්ටෝ ගන්නෙ හරි ට්‍රැක් එකට දාගන්නේ කියලා ඒ යම්සේ තමන්ගෙම දුර්වලතා තේරුම් අරගත්ත මට්ටමක් තියෙනවා දැන් අපිම අපිනේ ගොඩ එන්න ඕනේනේ අපි මේ තනි තනියෙන් යන ගමනක් නේ තියෙන්නේ. ඒතර අපේ තියෙන දුර්ලකම් ටික අපිමයි දන්නේ. කොහෙද මගේ දුර්ලකම් තියෙන්නේ? කොහෙද මගේ දක්ෂතාවයන් තියෙන්නේ? දෙපැත්තම තියෙනවා. හැමෝගෙම. ඇතම් දෙයකට අපි දක්ෂයි, ඇතම් දෙයකට හරි දුර්වලයි. ඉතින් මේ දුර්ලකම් ටික අපිම අඳුන ගන්න ඕනේ. මෙතන ඉඳන් මම ගන්නම දෙයක් නෑ. හරිම බත් බැලේක් තමයි. හරි නෑ. මෙහෙම හරියන්නේ නෑ. මෙහෙම ගොඩ දා ගන්න ඕනේ. අනේ එතන වීරය දා ගන්න ඕනේ. වීරෙන් මේ කඩන්න ඕනේ අපේ තියෙන පුරුද්ද. නැගිට්ටවල ගන්න ඕනේ. ඊට පස්සේ එහෙම තමන්ම දැන් ඔන්න තමන්ම අධ්‍යයනය කළා මෙතෙන්ද මෙහෙම කරානම් හරි මෙතෙන්ද මෙහෙම කරානම් හරි කියලා පොඩ්ඩක් එහෙම අවබෝධයක් එක්ක දැන් ඔන්න හරි ට්‍රැක් එකට දා ගන්නවා හරි පාරට දා ගන්නවා ඊට පස්සේ ඔන්න තමන්ට තේනවා මෙතෙන්දී මෙහෙම කරානම් දැන් හරි මෙහෙම කරොත් හරියන්නේ නැහැ කියලා තමන්ගෙම ක්‍රමසහවිදි හරහා එතකොට ටිකක් තේරලා තියෙනවා හිතන්න අර වගේ දැන් අපි දෙයක් හොය හොය ඉන්නවා කියලා අපි හිතමු මේ සක්මනක් කර කර ඉන්නවා කියලා දැන් සක්මනේදී අර වගේ විමසමින් ඉන්නකොට ඉතින් ආයෙත් හිත පිට යනවා. හිතට බැහැ නේද ඒක විදිහට ඉන්න ආයෙත් හිත පිට යනවා. එතකොටත් ඕන හිත වැටෙනවා. මෙච්චරක් දැන් මේ සීලලා ආරක්ෂා කරගෙන මෙච්චරක් දැන් ආරණ්‍යට ඇවිල්ලා මෙච්චරක් නිවාඩු දාලා ආවේ. ඒත් මේ පරණ දේවල් තේරුම් නැති දේවල් කල්පනා කරනවා. කියලා ඉතින් ඔන්න හිත ආයෙ වැටෙන්න පුළුවන්. ඉතින් ආයෙ නැගිට ගන්න ඕනේ. නේද? ආයෙත් හිත නැගිටවල ගන්න ඕනේ. හරි හරි දෙයක් නැහැ. ඔහම ආයෙ යන් ඔහම කියලා ඉතින් පොඩි තල්ලුවක් දීලා ආයෙ නැගිට ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය නැගිට ඕන ගතිය මේ අසල් ලීනං ලීනත්වයකට යන්න නොදී අසල් ලීන තත්ත්වය. මේ ලීනත්වයට පටහැනි තත්ත්වය තමයි වීරයක් කියලා කියන්නේ. හිත ලීන වෙනවා, කම්මැලි වෙනවා, උදාසීන වෙනවා. හැබැයි වීරයකින් තමයි නැගිටවල ගන්න. මොකද මේ එකක්වත් මං කිව්වා වගේ මේ චිත්‍රපටියක් බලනවා වගේ කරන්න බෑ. ක්‍රිකට් මැච් එකක් බලනවා වගේ කරන්න බෑ. ඒවට කිසිම මේ වීරයක් අවශ්‍ය නැහැ. ඒක අපේ හිත දන්නවා ඒ ටික. ඒ ගතිය අපි ගාව තියෙනවා. ඒකට ආයි අමුතුයෙන් වීරයක් අවශ්‍ය නැහැ. ඒකට ඉතින් කොහොමත් පැය ගණන් දවස් ගණන් වුණත් ඉන්න පුළුවන්. නොකා නොබී වුණත් ඉන්න පුළුවන්. ඒකට වීරයක් අවශ්‍ය නැහැ. මේ වැඩේ කරන්න පුදුමාකාර වීරයක් අවශ්‍ය වෙනවා. ඒක වැඩි. කියන්නේ මෙතනදී වීරයක් වශයෙන් අරඹනවා කියන්නේ ඒකයි. මේක මේ ගුණයක් වශයෙන් වඩනවා කියන්නේ ඒකයි. ඒතර මේ වීරය කියන එක ගුණයක්. ඒතර බලයක්, හැකියාවක්, ශක්තියක් අපි මේ දිනු කරන්නේ. ඒතර මේ විරිය සම්බොජ්ජංගයක් මෙතෙන්දී ආරම්භන්නේ. අර වගේ වැටෙන හැම අවස්ථාවෙදිම නැගිටව ගන්නවා. හිත බෑ කියද්දි දිගට කරනවා. හිත කියනවා දැන් ඇති දැන් ඇති දැන් දැන් ඉතින් නැගිටිමු කියලා කියන හැබැයි තව විනාඩියක් ඉන්නවා. තව විනාඩි දෙකක් ඉන්නවා. අපි තුම වේදනාවට පසනාව කර කර හිටියා කියලා. කකුලේ වේදනාවක් ඇවිල්ලා. දැන් මේ වේදනාව දිහා හොඳට බලමින් ඉන්නේ. හොඳට වැඩේ අල්ලලා යනවා. සියුම් ලක්ෂණත් ඔන්න දැනෙනවා. හැබැයි හිත කියනවා බෑ දැන් නම් ඇති ඉවසන්න බෑ. එහෙම කියලා ඉතින් හිත නැහින්න හදනවා. චුට්ටක් කියනවා නෑ නෑ මම පොඩ්ඩක් ඔහොම දඟලන්න තු ඉන්න මං තා පොඩ්ඩක් ඉන්නවා. මම ආ කිව්වට අහන්නේ නැහැ කියලා අන්න හිතටම උපසෙස් දෙනවා. තමන්ම තමන්ව দমনේ කරගන්නවා. තමන්ව තමන්ම මේ ඉස්සරහට අරගන්නෝ. නැත්නම් ඉතින් කවුරුත්ම ඇවිල්ලා පයි පස්සෙන් නම් තල්ලු කරන එකක් නැහැ. බලාපොරොත්තු වෙන්නත් එපා. කල්යාණ මිත්‍රයෙක් ඉතින් පොඩ්ඩක් පොඩි උනන්දුවක් කරાવી. හැබැයි අපිමයි අපේ ගැලවුම් කාර්යය. ඉතින් එතකොට ඒ වීරයෙන් තමයි තරන්නේ වගේ තැන්වල ගලවලා ගන්න. ඊට පස්සේ අපි හිතමු චිත්තානුපසනාවක් වගේ වඩනවා කියලා. චිත්තානුපසනාවක් වඩන්න ගියාම තේරෙනවා කොයි තරම්නම් කෙලෙස් කන්දක් තියෙනවද මේ හිතේ. නේද? හිතාගෙන හිටියේ හරිම සුද්ධවන්තේ ශාන්ත දාන්ත කියලා හිතන් හිටියේ. බලන්න ගියාම බැලුවන් ටොන් ගණන් කෙලස්. ඉතින් එතකොට ඉතින් ආයෙත් හිත වැඩනවා. මේ මේක හරියන්නේ නැහැ. මට පාරමී මදි. මට අරක නැහැ. මට මේක නැහැ. කියන්නේ ඉතින් ඔන්න හිත ආයෙත් කෙන්දිරි ගන්න ගන්නවා. ඉතින් එතකොටත් නැගිටවල ගන්න ඕනේ. නෑ නෑ හරි ඔහම යන් ඔහම යන් කොහොම හරි කරගෙන යන් ඔක අඩු වෙයි කියන්නේ ඉතින් යන්න ඕනේ ඉතින්. අර හිත වැටෙන තැන්වලදී විශේෂයෙන්ම තමන්ගේ දුර්වලතා දැක්කහම වැටෙන්න පුළුවන්. මේක කොච්චර කියන්නේ අපි බලාපොරොත්තු වෙනවනේ හරි ඉක්මනට ප්‍රතිඵල නේද? ඉක්මනට සෝවාන් වෙන්න, ඉක්මනට රහත් වෙන්න මොනවා හරි ඉතින් බලාපොරොත්තු වෙනවනේ ඉක්මනට ධ්‍යාන ලබන්න. ඉතින් අර වැඩේ කරන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ කොච්චර බහර දුරද කියලා. ඉතින් එතකොටත් හිත වැටෙන්න පුළුවන්. එතකොටත් නැගිටවලා ආයි මේක අඛණ්ඩව කරන්න ඕනේ කියන මේ අදිෂ්ඨානය එන්නේත් වීරෙන් තමයි. ඒතර වීරිය සම්බොජ්ජංගයක්. ඒතර වීරිය සම්බොජ්ජංගෙන් මේ විදිහට අර අවබෝධයත් එක්ක මේක දිගට අරගෙන යන ගතිය තියෙනවා. ඊළඟට එනවා සමාධි නේද? සද්ධා වීරිය නැ සති ධම්ම වෙච්ච විරිය පීති පිත් සම්බොජ්ජං. එතකොට දැන් හිතන්න දැන් මේ ටික දැන් යන්තම් හදාගත්ත කියලා. දැන් මුලදී තමයි ලොකු නිකන් මේ අපි දැන් සටනක් තිබුණේ. දැන් ඔන්න ටිකක් එකලස් වෙලා ආවා. ගාන්ට නිකන් සම්බන්ධ වෙලා ආවා, ලයින් වෙලා ආවා. දැන් ඉතින් වැඩ ටිකක් දාන්නවා. දැන් එච්චර තරම් ඉස්සෙල්ලා තරම් දඟලන්න දෙයක් නැහැ. ක්‍රමසාවිදි දන්නවා, හදා ගන්න දන්නවා. දැන් ඉතින් ඔන්න වැඩේ අල්ලලා යනවා. දැන් ඉතින් හිත විසින්ම ඔක්කොම වැඩ ටික අල්ලගත්තා. යා ක්‍රමයේ වටහා ගත්තා. අපිට ඔන්න ධාතු මනසිකාරයක් වඩනවා. මතුවෙන එකට ටට්ටක් ගාලා යාම දැන් හිත නංවනවා. යාම විතක්කේ යෙදෙනවා. ඒකම විමසා බැලීම කරනවා. ਵਿਚාරය හොඳට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් යා ක්‍රමයේ අල්ලගත්තා. නිකන් අර මතු පිටින් ගහලා දානවා වෙනකොට හරිය ලස්සනට දැන් ධාතු මනසිකාරය හොඳට අල්ලලා යනවා. හිතන්න මතුවෙනවා හැම එකක් ගානේ දකින්නවා. මිනිස්සු කියන්නේ දැන් අතන බලන එක දැන් බිඳලා යනවා වගේ ඉතින් කට්ටිය කියන්නේ. ඉතින් ඒ කියන්නේ අර ලස්සනට දැන් මේක align වුණා. හරි ලස්සනට මේක දැන් සුසර වුණා. සමබර වුණා. ඔක්කොම දැන් හරියට යනකොට ඔන්න දැන් සතුටක් එනවා. දැන් නම් සෑහෙන දුරකට සාර්ථක වෙලා තියෙනවා. දැන් ඉස්සර තරම් දඟලන්න දෙයක් නැහැ කියලා නම් දැන් පොඩි සතුටක් පස්සද්ධියක් ඔය ටික ඉතින් ළඟ තියෙන්නේ. පීති පස්සද්ධි ළඟ තියෙන්නේ. ඒ කියන්නේ හිතේ සතුටක් ඇති වෙනවා. හිතේ පිනා යන ගතියක් එනවා. දැන් මේ විපස්සනාවක් වඩන්නේ විපස්සනාවක් වඩද්දි මේ අපි තුමු කයේම විවිධාකාර මේ ධාතු ලක්ෂණ බිඳි බිඳි යන්නේ. ඒකයි දකින්නේ. හැබැයි ඒක දැකලා සතුටක්. ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් දකින්නේ. හැබැයි ඒක දැකලා සතුටක්. පස්සේ ඉතන වේදනා කියලා විවිධාකාර වේදනාවන් පහළලා ඇතිලා නැතිලා යනවා, වෙනස් වෙනවා. ඒක දැකලා සතුටක්. හිතත් ඇතිවී නැතිවී යනවා මේ බලන්න කලින් ගිහිල්ලා ඉවරයි බලන්න කලින් ගිහිල්ලා ඉවරයි එච්චර දැන් මේ සිතුවිලි පහළ වෙනවා යනවා අරවා එනවා ඔක්සේ ඔක්කොම ටික දකිනවා ඒක දැකලා සතුටක් දැන් මේ වෙනම පැත්තක් අපි මේ කතා කරන්නේ එතකොට මේ රූපයක් බල්ලා සද්දයක් අහලා සින්දුවක් අහලා ලබන සතුටක් නෙමෙයි මේ කතා කරන්නේ මේ භාවනාව විපස්සනාව මේ මෙච්චර දැන් දරපු පරිශ්‍රමයේ සාර්ථක වීම දැකලා Tamanටම ඇති වෙනේ පුදුම නිරාමස ප්‍රීතියක් අහිංසක සතුටක් ඔතන තමයි ප්‍රමෝදයක් කියන්නේ ඔතනින් තමයි ප්‍රීතියක් පහළ වෙන්නේ. ඒතර ප්‍රීති සම්බොජ්ජංගයක් ඔන්න ආරඹුණා කියලා කියනවා. ඉතින් ඒ හරිය තව යනකොට තමයි පස්සද්ධියක්. දැන් ඉතින් කය සැහැල් වෙලා අර කයේ කලින් තිබිච්ච කරදර ටිකක් අඩු වෙලා හදයන් සංසුන් වෙලා දැන් ඉතින් පැයක් වුණත් ඉන්න පුළුවන්. දැන් භවනා කරන දැන් ආසයි. දැන් අන්න යෝගාචරයට ආයි බල කරන දෙයක් නැහැ උදේ නැගිටින්නේ කියලා. මේ භවනා ශාලාවට ඉන්න කියලා එහෙම බල කරන්න දෙයක් නැහැ මේ මට්ටමට එනකොට. එයාට දැන් ඒකේ සතුට ඉපදිලා. විපස්සනායෙම යම්කිසි නිරාමිස සෝයක් දැන් එයා විඳින්න පටන් අරන්. දැන් මේ සමතයක් නෙමෙයි මේ කතා කරන්නේ. විපස්සනාවකම එයා විපස්සනා රසයක්, ඒ නුවණක්, භවනාවේ සෝයක් දැන් භුක්ති දිනවා. මොකද ලස්සන්ට ඒ තැනට හිත වැටුණාට පස්සේ හිත කයත් සැහැල්ලුයි. කයෙන් කය ආයි ගැන කයෙන් මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. පැයක් විතර යනකම් ඔන්න කය හොඳට ඒ සහයෝගය ලැබලා දෙනවා. කය නොදැනී ගිහිල්ලා අපි තුමු හොඳට හිත දිහා බලනවා කියලා දැන් චිත්තානුපස්සනාවක් කරනවා කියලා. ඉතින් එතකොට මේ චිත්තානුපස්සනා මට්ටමකදී එහෙම ඉතින් හිත දිහා බලබලා ඉන්න පුළුවන්. ඒකත් හරි ප්‍රීතිජනක දෙයක්. හිතේ විවිධාකාර දේවල් පහළ වෙනවා. බලනවත් එක්කම යනවා. බලනවත් එක්ක මේක යනවා. ඉස්සර තරම් වද දෙන්නේ නැහැ. පහළ වෙන කෙලෙසුන්ට අපි ලක් වෙන්නේ නැහැ. ගොදුරු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ හිතේ පහළ වෙන හැම දෙයක්ම හොඳට විනිවිද දැක ගන්න පුළුවන්. එකක්වත් මගහැරව ගන්න නැතුව දැක ගන්න පුළුවන්. අර කියන්නේ මේ විදිතා වේදනා උපජ්ජන්ති විදිතා උපට්ඨාන්ති විදිතා අබ්බත්තං ගච්ඡන්ති. විදිතා විතක්කා විදිතා සංඥා උපජ්ජන්ති විදිතා උපට්ඨාන්ති විදිතා අබ්බත්තං ගච්ඡන්ති. විදිතා විතක්කා උපජ්ජන්ති විදිතා උපට්ඨාන්ති විදිතා අබ්බත්තං ගච්ඡන්ති. ඔන්න ඒක හිම කතා කරනවා. මේ ධම්මවිචය ඊනඟට මොකද්ද සම්පජඤ්ඤේම හොඳට තීක්ෂණව තියෙන මට්ටම විස්තර කරනවා. ඒ නන්ද ස්වාමීන් වහන්සේ ගැන කියද්දි ඊළඟට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන එහෙම කියද්දි ඒ ලස්සන්ට ඒ විස්තර කරන කොච්චර නම් ලස්සන්ට මේ මතුවෙන දන දනමයි කියනවා වේදනාව පහළ වෙන්නේ. දන දනමයි ඒක පවතින දන දනමයි ඒක ඉවත් වෙලා යන්නේ. විදිතා වේදනා උපජ්ජන්ති විදිතා උපට්ඨහන්ති විදිතා අබ්බත්තං ගච්ඡන්ති. ඊළඟට දන දනමයි සංඥාවක් හිතේ පහළනොත් පහළ වෙන්නේ දන දනමයි ඒක පවතින්නේ දන දනමයි ඉවත් වෙලා යන්නේ විදිතා සංඥා උපජ්ජන්ති විදිතා උපට්ඨහන්ති විදිතා අබ්බත්තං ගච්ඡන්ති හිතේ සිතවිල්ලක් පව පහළ වෙන්නේ දන දනමයි එයාට හොරෙන් සිතවිලි පහළ වෙන්න බෑ හිතේ සිතවිල්ලක් තියෙනවා නම් තියෙන්නේ දන දනමයි ඒ වගේමයි ඉවත් වෙලා යනවා නම් ඉවත් වෙලා යන්නේත් දන දනමයි විදිතා විතක්කා උපජ්ජන්ති විදිතා උපට්ඨහන්ති විදිතා අබ්බත්තං ගච්ඡන්ති ඔන්නෝ විදිහට දැන් ඔය මට්ටමට එනවා කියන්නේ ආයෙත් හිතගෙන දැන් අර හොඳට දැන් අත උඩ තියන් ඉන්නවා වගේ දැන් ඔක්කොම පේනවා. ඒ කියන්නේ දැන් එයාගේ ප්‍රීතිය පස්සද්ධිය ඒ ටික දැන් හොඳට වැඩිලා හරි ඒ කියන්නේ ඒවා හොඳට සමබර වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් හිත සමාධි. ආයෙ දැන් අලුතෙන් දගලන දෙයක් නැහැ. දැන් මේ සමාධියක් අත්දකින්නේ. දැන් ආයෙ හිත කැළඹීම් නැහැ. වෙන්නේ මොකද්ද කියලා එයාට හොඳට තේරෙනවා. ඒතකොට හිතේ ඒ පැහැදිලි ගතිය හොඳට තේනවා. හිත දිහා ටක් ගාලා බැලුව ගමන් හොඳට පේනවා. විස්තරයිතෝ පේනවා ඒකට අහුවීමක් නැහැ හිතේ පහළ වෙච්ච කෙලෙස් වලට අහුවීමක් නැහැ හැබැයි හිතේ පහළ වෙන හැම දෙයක්ම යාට තේරෙනවා ඉතින් ඔන්නේ සමාධි මට්ටම තේනවා නම් දැන් අපිට කියන්න පුළුවන් හිත සංසුන් එකඟයි ආයි හිතේ වික්ෂිප්ත බවක් නැහැ හොඳට හිත එකඟ වෙලා තියෙනවා සමාධි සම්බොජ්ජංගයකට ලැබිලා තියෙනවා දැන් ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ දැන් අපි දැන් වාඩි වුණා ලස්සනට මේ වැඩ ටික වෙනවා දැන් ඊට පස්සේ වැඩ ටිකක් දැන් හොඳට වෙනවා දැන් මොකද කරන්න ඕනේ ඊළඟට? අද අපි හිතමු මෙහෙම. දැන් ඔන්න අපි මේ වාහනයක් කෙලවනවා. වාහනයක් කෙලවනකොට දැන් ඔන්න වාහනේ පාට දාගත්තා. මුලින්ින් ටැග් ට්‍රැෆික් තිබුණා. ට්‍රැෆික් එකෙන් එහෙට දාලා මෙහෙට දාලා සිග්නල් දාලා පොලිස් කාර්යාලයට යන්තම් මගාරවලා එම්මෙන් දාලා යන්තම් ඔන්න දත්තා වාහනේ පාට. දැන් ඔන්න ඉස්සරහත් වාහනයක් මොකක්වත් නැහැ බාධාවක් නැහැ. ඊට පස්සේ අපිත් ඔන්න හතරට විතර දාගත්තේ කිමු හතරට හරි පහට හරි දාගත්තා ගියර එක. නැත්නම් අපි ඔටෝ ගියර කිමු ආන්න දැන් හොඳ ඔක්කොම දැන් සෙට් වුණා. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? යන්න දෙන්නයි තියෙන්නේ. අලුතෙන් කරන්න මොකුත් නැහැ නේ. දැන් තමයි උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩෙන්නේ. මොකුත් කරන්න දෙයක් නැහැ දැන්. හිත වැඩේ කරගෙන යනවා. දැන් ඉතින් එයාට වැඩේ කරගන්න දීලා අපි පැත්තකට වෙන්නයි තියෙන්නේ. අපි උපේක්ෂා වෙන්න ඕනේ. දැන්ඉතින් අපි අත දාන්න ගියොත් ඒ කියන්නේ අපි දන්නේ නැහැ ක්‍රමේ. දැන් මෙතෙක් කල් අපි පොඩ්ඩක් දැඟලුවා මේක හදන්න පොඩ්ඩක් උත්සාහන්ත වුණා ඔක්කොම ඇලයින්මන්ට් කරා සෑහෙන දැඟලිලක් කරා. දැන් හිත දන්නව වැඩේ කරන්න මොකද්ද කියලා. දැන් එයා වැඩේ කරගෙන යනවා අපිට පැත්තකට වෙන්න ඕනේ. එතන තමයි උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩේ. ඒත් ඒකත් කියනවා මොකද්ද මේ වචන ටික පොඩ්ඩක් කියුණා නම් හරි මේ මට ඒකයි මේ හොයන්න බෑද? ඒ වචන ටික පොඩ්ඩක් අර පාලි වචන ටික කියුවාම තමයි කට්ටියට පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද? නැත්තම් මං කිය එකක් වෙනවනේ. නැත්තම් මේ බුද්ධ වචනේ මතක් කරගත්තාම හරි හස්සනයි. මේ මජ්ක්‍ධිම නිකායනේ ඔක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේද? තුනේ නේ. පරිපඤ්ඤාසකේ අනුපද වර්ගයේ. එතකොට මේකේ හැබැයි ඔක්කොම විස්තර වෙනවා. සාමාන්‍යයෙන් මේක මං කියන්නේ මං ඔකි කරානේ පොතකුත්. ඕක ඉතින් පතුරු ගැහුවා ඒ නිසා. මේ හරි මෙහෙම අහුවෙනවා. තස්ස මෙතින් විස්තර කරනවා කානුපස්සනාව වදන හැටි. කියනවා උපට්ටි තස්ස තස්මින් සමේ සති හෝති අසම්මුට්ඨා. මේ කියන්නේ අර මුලා නොවෙච්ච හොඳට අඛණ්ඩ තියුණු සතියක් පහළ වෙච්ච මට්ටම යස්මින් සමයේ භික්කවේ බික්කුණු උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණු ආරද්ධෝ හෝති. එතන මුලා නොවෙන හොඳට පිරිසුදු පැහැදිලි අඛණ්ඩ සතිය හටගත්ත මට්ටම තමයි සති සම්බොජ්ජංගේ ආරම්භන ආරමිච්ච මට්ටම. මේ මට්ටම දැන් දිගට දියුණු කරනවා. එහෙම යනකොට ඊළඟට කියනවා සෝ තථා සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවීමංසං ආපජ්ජති. එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. ධම්මවිචේ සම්බොජ්ජංගයක් දැන් ඔන්න ආරම්භලා තියෙනවා. මොකද ඒ නිකන් උඩින් ඉන්නව නෙමෙයි. අරමුණ දිහා හොඳට බලනවා, විනිවිද බකිනවා, ඒකේ විස්තර බලනවා, පේනවා. ඔන්න මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ මට්ටම. ඊළඟට කියනවා යස්මින් සමයේ භික්කවේ බික්කුණෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිවීමංසං ආපජ්ජතෝ ආරද්දං හෝති විරියං අසල්ලීනං විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණෝ ආරද්දෝ හෝති. ඒතර අර වගේ ධම්මවිචයක් වඩ වඩා ඉඳද්දි වීරයක් කරන්න අවශ්‍ය වෙනවා. නැත්තම් හිත කම්මැලි වෙනවා, උදාසීනනවා, බැහැයි කියනවා, වැටෙනවා, ඉතින් විවිධාකාර දේවල් වෙන්න පුළුවන්. ඒතර මෙතෙන්දි වීරයක් අවශ්‍ය වෙනවා. අන්න එතනදි කියනවා ආරද්දං හෝති විරියං අසල්ලීනං ඒ උදාසීන වෙන්න නොදී හිත ලීනත්වයකට යන්න නොදී ඒ හොඳ වීරය පැවැත්වීමම ධම්ම මේ විරිය සම්බොජ්ජංගයක ආරම්භම කියලා කියනවා. ඊළඟට කියනවා ආරද්ධ විරියස්ස uppajjati පීති නිරාමිසා පීති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්කුණෝ ආරද්ධෝ හෝති. එතකොට මේ ආරම්භ වූ වැර ඇතිව කටයුතු කරද්දී දැන් ඔන්න වැඩේ සාර්ථක වෙනවා. දැන් අන්න ආරම්භනවා පීති සම්බොජ්ජංගයක්. පීති සම්බොජ්ජංගෝ තස්මින් දැන් uppajjati පීති නිරාමිස. නිරාමිස ප්‍රීතියක් මේ හටගන්නේ. නැතු මේ රූපයක් බලලා සද්දයක් අහලා නෙමෙයි. මේ නිරාමිස ප්‍රීතියක් දැන් හටගන්න වැඩේ සාර්ථක වුණා. අද නම් ඔන්න වැඩේ ගොඩ ගියා කියලා ඔන්න පොඩ්ඩක් අර හිතේ සතුටක්. පුංචි ප්‍රීතියක්. ඔන්න ඔක තමයි ඉස්සරහට එන්නේ පීති සම්බොජ්ජංගයක් වශයෙන්. ඊළඟට කියනවා පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති. පස්සද්දි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බිකුණෝ ආරද්ධෝ හෝති. එතකොට කය සැහැල්ලු වෙනවා, හිත සැහැල්ලු වෙනවා. කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති. කයත් සැහැල්ලුයි හිතත් සැහැල්ලුයි. දැන් එතකොට නිකන් අර කය නොදැනී ගිහිල්ලා වගේ කියලා කියන්නේ නේද? හරීම සැහැල්ලුයි. දැන් ඉතින් පැයක් වුණත් ඉන්න පුළුවන්. වේදනාවක් කැක්කුම් මොකක්වත් නැහැ. නිදාගෙනත් නැහැ හැබැයි. දැන ඔක්කොම ටික බල බලා මේ යන්නේ. හොඳට වැඩ ටික යනවා. කායික මානසික සැහැල්ලුවක් තියෙනවා. පස්සාදි සම්බොජ්ජංගයක් ආරම්භ කරලා තියෙනවා. ඊළඟට කියනවා පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්ඛුනෝ ආරද්ධෝ හෝති. ඊට පස්සේ මේ කායික මානසික සැහැල්ලුව හරහා සුඛිනෝ චිත්තං සමාධියති. හිත සුවසේ සමාධිමත් වෙනවා. සැපවත් බව නිසාම සමාධිමත් වෙනවා. සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්ඛුනෝ ආරද්ධෝ හෝති. ඔන්න සමාධි සම්බොජ්ජංගයක් එයා ආරම්භනවා. ඒක තමයි දිගට සමාධියක් වශයෙන් දැන් වඩන්නේ. ඊළඟට අන්න අර අපි දැන් අන්තිමට මේ කතා අරපු කොටස යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතා හෝති උපෙක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. දැන් කියන්නේ වැඩේ ලස්සන්ට යනවා. දැන් කරන්න දෙයක් නැහැ. ඒක දිහා අජ්ජුපෙක්ඛණේ කියලා කියන්නේ නිකන් වැඩේට වෙන්නේ ඉඳලා පැත්තකට ලබලන් ඉන්න එක. වාහනේට යන්න ඉඩ අරලා දෙනවා. දැන් ඔය බයිසිකල් එකක් පදිද්දි හිතන් දැන් අත් දෙක අතල්ලා යන්නේ නේද? ලස්සන්ට වැඩි වෙනවා මේ වතුර බෝතලේ අරගෙන වඩ වතුර ටිකක් බොනවා බයිසිකලේ යනවා. නැද්ද? අත් දෙකත් අතල්ලා හැන්ඩල් එක අල්ලන්න දෙයක්වත් නැහැ බයිසිකලේ ලස්සන්ට යනවා. පාරේ මොකක්වත් බාධාවක් නැහැ. එයාලේ මට වතුර ටිකක් බොන්න පුළුවන්. අන්න උපේක්ඛා සම්බොජ්ජංගය කරවු මට ආරම්භපු මට්ටම. උපේක්ඛා සම්බොජ්ජංගය අන්න දැන් වැඩෙනවා. ඒ විදිහට දැන් ඔය ඇත්තටම අපි කතා කළේ මේ මේ ප්‍රේකී ක්‍රමයට මේ උපේක්ඛා මේ උපේක්ඛා දක්වා මේ බොජ්ජංග හත වැඩෙන ආකාරය. එතකොට ඇත්තටම මේ මුල් මට්ටමේදී උපේක්ඛාවට එන්න බෑ එකපාරටම. ඒ කියන්නේ සතියක් නැතුව උපේක්ඛාවක් වඩනවා කියන එකක් නෑ. එතකොට සතියට පස්සේ ධම්මවිචයට පස්සේ වීරියක් වීරියට පස්සේ ප්‍රීතියක් ප්‍රීතියට පස්සේ පස්සද්ධියක් පස්සද්ධියට පස්සේ සමාධියක් සමාධියට පස්සේ උපේක්ෂාවක්. ඔන්න වගේ ලීනියර් ක්‍රමයක් ප්‍රේකී ක්‍රමයක් මෙතන තියෙනවා. හැබැයි ඊට පස්සේ හම් වෙනවා වෙනම බොජ්ජංග වටන දෙවනි මට්ටමක්. ඒක එහෙම රේකී එකක් නෑ. ඒක ඊට වඩා ගැඹුරු මට්ටමක්. ඒක ඇවිල්ලා ඇත්තටම හිත විපස්සනාවකින් හොඳට අවබෝධයක් ඇති කරගෙන ඒ කියන්නේ මේ උපේක්ෂාව අඳුනගත්ත තත්ත්වය. ඒ කියන්නේ උපේක්ෂාවට මෙයා ඇවිල්ලා තිනා උපේක්ෂාවෙන්ම හිත දැන් සමාධිමත් වෙලා අපි තුමු ඔන්න වේදනානුපස්සනාව කරහා වේවා කායනුපස්සනාව කරහා චිත්තානුපස්සනාව මොකක් හරි ධම්මානුපස්සනාව කරහා හිත උපාදාන කරමින් නිදහස් වුණා. එහෙම හිතන්නකො දැන් නුවණක් දියුණු වුණා මේ ක්‍රමේ හරහා බොජ්ජංග වැඩිලා හිත ඔන්න උපාදාන වලින් නිදහස් වුණා. දැන් ඉතින් ඒ කියන්නේ ඒකෙත් දැන් බහුලීකృత කරද්දි අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදි. දැන් මේ අනිශ්චිතව වාසය කරද්දි තවදුරටත් මේ බොජ්ජංග වඩන දෙවනි ක්‍රමයක් උගන්නනවා. ඒකේ ලීනියර් එකක් නැහැ. ඒකේ තියෙන්නේ වෙනම ක්‍රමයක්. ඒක තමයි පෙන්නන්නේ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාම. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමෙන්. විරිය සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමෙන්. ඔය දක්වා ඔක්කොම ටික කියනවා. උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමෙන් කියලා. ඒ කියන්නේ දැන් ඉතින් එයා දන්නව වැඩ ටික. එයාගෙන් ප්‍රතිපදාව ගැනම විශ්වාසය තියෙනවා. කළ යුත්තේ කුමක්ද කියලා දන්නවා. හිතේ අනිශ්චිත බවක් ගැන හැඟීමක් අවබෝධයක් තියෙනවා. ඒක දැන් අර දැඟලිලිලින් තොරව හදාගෙන යනවා. නැතර මේ කරන භාවනාව නෙමෙයි දැන් භාවනාව කෙරෙනවා. අපි නිකන් ඩුයින් මෝඩ් එකෙන් බීම් මෝඩ් එකට මාරුලා තියෙනවා. දැන් නිකන් වැඩේ වෙන්න ඉඩ හැරලා නුවණ පාවිච්චි කරලා ලස්සන්ට ඉස්සරහට වැඩ ටික කරගෙන යනවා. ඉතින් ඔන්න ඔය මට්ටම මේ අපි කියනවා මොකද්ද මේ බොජ්ජංගවල තව දියුණු මට්ටමක්. දැන් ඒ දියුණු මට්ටමින් එයා වඩන්නේ නැතුව නිකන් ආයෙ අර අරමුණට හිත දදා ඒක හොයා බැලීමකට වඩා දැන් යන්නේ ඊට වඩා නිකන් ක්‍රමේ දැනගෙන සමබර කරගෙන පාර හදාගෙන යන ගතියක් දැන් තියෙනවා. හොඳයි මම ඉතින් සෑහෙන විස්තරයක් කරා. මම ආරාධනා කරනවා කාට හරි මේ කරපු විස්තරෙන් හෝ තව මොනා හරි එකතු කරන්න තියෙනවා නම් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා.
අසරණ ස්වාමීන් වහන්සේ මට දැන් ඇති වුණේ ස්වාමීන් වහන්සේ දැන් පීතියෙන් පස්සද්ධියෙන් සමාධියට එද්දී බොජ්ජංග හරහා එතකොට අර සමතෙන් සමාධියට එන එකයි අර මෙතනදී එන ඒ ක්‍රමවත් සමාධියයි අතර මේ තව පැහැදිලි කිරීමක් වගේ ගන්න පුළුවන් සර්.
ඇත්තනම් දැන් හිතන්න මෙහෙම අපි ඒ තරම්ම නුවණකුත් නැති කෙනෙක්. අපි තමු දැන් සමාධිය දියුණු කරනවා. සමාධිය දියුණු කරනවට වඩා අපි තමු සතිය දියුණු කරනවා කියලා. තියා සති මාත්‍රයක් විතර අඳුන ගන්නවා. නැත් යාටත් පුළුවන් ඉතින්. හුස්ම දිහා බලන් ඉන්න පුළුවන්නේ නේද? හිත පොඩ්ඩක් එහෙමේ දුවන එක වළක්වගෙන ආස්වාසය ආස්වාසය කියලා දන්නවා ප්‍රස්වාසය ප්‍රස්වාසය කියලා දන්නවා. ඉතින් ඔහොම ඉන්නකොට හුස්ම ගන්න වැඩි වෙනවා. හුස්ම පහක් තැන් සිහියෙන් ඉන්න පුළුවන්, 10ක් සිහියෙන් ඉන්න පුළුවන්, 20ක් සිහියෙන් ඉන්න පුළුවන්, 100ක් සිහියෙන් ඉන්න පුළුවන්. හැබැයි හිවිල්ලක් නැහැ. හිත මෙතන රඳවගෙන ඉන්නවා. ඉතින් එතකොට ඔන්න නිමිති පහළ වෙනවා. නිමිත්තක් පහළ වෙනවා. සුදු පාට වර්ණයක් වගේ නිකන් නිමිති පහළ වෙන්න පුළුවන්. ඒ නිමිත්තට දැන් හිත තියන් ඉන්නත් පුළුවන්. දැන් එතකොට හුස්ම පැත්තකට දාලා නිමිත්ත දිහා බලන් ඉන්නවා. නිමිත්තෙත් ඉන්නේ මතු පිට. නිමිත්ත විනිවිද යන බෙල්මක් බලන්නේ නිමිත්තේ මතු පිට ඉන්නවා. දැන් ඉතින් හිත සමාධි වෙනවා. අපිට මේකෙන් ඉතින් ධ්‍යාන වලට උනත් යන්න පුළුවන්. එතකොට මේ සෙවීමක් නැහැ. මේක හොඳයි කියලා මේක හොඳයි මේක ලස්සනයි මේ අරමුණ සුභයි මේ අරමුණ කියලා ඒ මේ පේන අරමුණත් එක්ක හිත නිකන් හරි තෘප්තිමත් වෙලා සංසුන් වෙලා ප්‍රීතිමත් වෙලා ඉන්න දෙයක් තියෙන්නේ. ඉතින් මේකෙත් එක්තරා අන්දමකින් ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් වැඩේවි. නමුත් අර නුවණ විශේෂයෙන්ම වැඩෙන මට්ටම මදි. ධම්මවිචේ පැත්තක් මේ සම්පජඤ්ඤේ මට්ටමක් නුවණ පැත්තක් මදි. සමාධිය පැත්තට තමයි බර. මොකද සතියට වඩා ඉස්සරහට එනවා ඊළඟ සමාධිය. වාඩි වෙලා ඊට පස්සේ වැඩි වෙලාවක් යන කලින් හිත සමාධිමත් වෙන්න ගන්නවා. ගැන මුලදි තමයි අපිතු මේ කටයුත්ත කරගෙනාව පැයකින් මෙතෙන්ටාව කියලා හිතනවා අපි නිමිත්ත පහලුණා කියලා හිතනවා මේ ආනාපාන සති නිමිත්ත. එතකොට ඔන්න විනාඩි 45න් පහල වෙනවා. විනාඩි 15 30න් පහල වෙනවා. 15න් පහල වෙනවා. විනාඩි 5න් පහල වෙනවා. ඉතින් ඒ කියන්නේ පහල වෙච්ච ගමන් දැන් ඒකත් එක්ක ඉන්න පුළුවන්. දැන් සමාධියේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ නිකන් ඔන්න සක්මනේදි නිමිත්තත් එක්ක ඉන්න පුළුවන්. ඔය වගේ හදා ගන්න පුළුවන් ඉතින් මේ සමත යෝගාවචරයකට. ඉතින් එතකොට මේ පාර වෙනස් පාරක්. මේකදී නුවණ නෙමෙයි මූලික කරගෙන යන්නේ සමාධියක් මූලික කරගෙන යන ගමනක් ඒකේ තියෙන්නේ. එකඟතාවයේ මූලික කරගෙන යන ගමනක් සමතේ තියෙන්නේ.
මයි නන්ද. ඔව්. දැන් මේ සමත සමාධිය දැන් මේ විදිහට හදාගත්ත ඒ නිමිත්තත් එක දැන් සක්මනේත් ඉන්න පුළුවන් තත්ත්වයටම ස්වාමීන් වහන්සේ ඊට පස්සේ එතනින් විපස්සනාවට එන එක චුට්ටක් අදාළනම් පැහැදිලි කරනසේකවා මේ.
ඔව් ඔව්. දැන් එතකොට දැන් ඊතන දැන් ඔන්න සමාධිය හැදුණා. සමාධිය තේරෙනවා සමාධිය ඉන්නත් පුළුවන්. නැති සමාධිය අත්හැරලා දාලා දැන් ඉතින් මේ يعني අපි වර්තමාන අරමුණකට හිත ගන්න වෙනවා. ප්‍රകൃති අරමුණකට හිත දාන්න වෙනවා. කියන්නේ දැන් හුඟක් වෙලාවට වෙන්නේ සමාධියේ හුඟක් උත්සන්න වුනහම කය නොදැනී යනවා. ඉතින් කායanusasanාවට හරි අමාරුයි එතකොට. කියන්නේ කායanusasanාවක් લેසි අපිට කය දැනෙන වට්ටමකින් පටන් ගන්න එක. හැබැයි හුඟක් එහාට ගිහිල්ලා අපි කය දිහා බලන්න ගියොත් දැන් ඉතින් එතකොට යන්න වෙන්නේ ඊටාම සියුම් මට්ටමකින්. ඉතින් ඒවා කියන්නේ මේ හිතර වෙහෙසයි. ඊට හොඳයි කියන්නේ උපචාර මට්ටමකින් පටන් ගන්න එක. හිත ධානා මට්ටම් වලට යන්න නොදී උපචාර මට්ටමකට හිත ඕනනම් ගන්නවා. කියන්නේ නිමිත්ත තියෙනවා හැබැයි නිමිත්තට හිත නොදා ඊට මෙහයින් පටන් ගන්න. නිමිත්ත පහල වුණත් නිමිත්ත දිහා බලන්නේ නැහැ. නිමිත්තෙන් ගැඹුරකට අර්පණා වලට යන්නේ නැහැ. ඊට මෙහා උපචාර මට්ටමේදී කයේ දැනීමක් එක්ක වැඩේ පටන් ගන්නවා. මොකද දැන් අතින්ට ගිහිලා තියෙනවා හිතේ හැකියාවක් තියෙනවා කියලා තමන් දන්නවා සමාධි හැකියාව තියෙන නිසා. ඉතින් සමාධිය දැන් හැදෙන්න දෙනවා විපස්සනා ක්‍රම හරහා. සමත ක්‍රමහරහා නෙමෙයි විපස්සනා ක්‍රමහරහා සමාධිය හැදෙන්න දෙන්න වෙනවා. දැන් ඉතින් විපස්සනාවට හැරෙන්න වෙනවා. වෙනත් වචනකින් කියනවනේ. ඒ කියන්නේ කය දැනෙන මට්ටමේදී මොනවද මේ කයේ දැනෙන්නේ? අපි තුම වේදනාවක් නම් දැනෙන්නේ. වේදනාව දිහා දැන් අවධානය යොමු කරනවා. හිතන්න අපි ආනාපාන සතියේ හිත මිච්ච හිත ඒ පහළ වෙච්ච වේදනාවට යොමු කරන්න වේදනාවේ හිත එකඟ වෙනවා. ආනාපානෙ නෙමෙයි වේදනාවේ. ඒ වේදනාව ගැන විමසීමක් කරනවා. දැන් ඒ විමසා බැලීම පටන් ගන්න ඕනේ. වේදනාව කොහොමද පහළ වෙන්නේ? වේදනාව වෙනස් වෙන්නේ කොහොමද? වේදනාව නැති වෙන්නේ කොහොමද? වෙනත් තැනක වේදනාව පහළ වෙන්නේ කොහොමද? ඉතින් ඔය ඔක්කොම හොඳට බලන්න වෙනවා. දැන් ඉතින් විමසා බැලීමේ කටයුත්ත පටන් ගන්න වෙනවා. ඉතින් එතකොට අර සමත අධ්‍යක්ීමක් තියෙන යෝගාවචරයට මේ මෙනෙහි කිරීම හරමේ අවශ්‍ය නැහැ. එයාට ටංගාලා හිත තිබ්බ ගමන් එයා ඉන්නවා හොඳට. අරමුණත් එක්ක හිත රැඳිලා සිටීමේ හැකියාව සමතෙන් හොඳට හදලා දීලා තියෙන නිසා හිත පයින් නැහැ. හිත හොඳට ඒ තියපු තැන ඉන්නවා. රැඳිලා සිටිනවා. එතකොට අරමුණ විමසා බැලීම පැත්ත තමයි යා දැන් දියුණු කරන්න තියෙන්නේ. මොකද ඒකනේ ගල්ලා නැත්තේ. සමතේන්නේ ගියේ. ඒත් විමසා බැලීම පැත්ත යා මේ උත්සන්න කරලා ගන්න ඕනේ. හිත ඉන්න එක නම් කරනවා. දැන් සමතේන් ලැබිලා තියෙනවා ඒ වුමනා කරන ට්‍රේනින් එක පුහුණුව. එතකොට අරමුණට හිත දාගත්තම හිත තියේවි. හැබැයි විමසීම දියුණු කරන්න ඕනේ. නැවත නැවත විමසා බැලීම කරන්න ඕනේ. ඉතින් ඒක කායනුපස්සනාවේ වෙන්න පුළුවන්. වේදනානුපස්සනාවේ වෙන්න පුළුවන්. චිත්තානුපස්සනාවේ වෙන්න පුළුවන්. එකඟතාවයේ තියෙන හිත දැන් විමසා බැලීම දක්වා යොමු කරන්න අවශ්‍යයි. වෙනස් කරන්න අවශ්‍යයි. පොඩ්ඩක් ට්‍රැක් මාරු කරන්න වෙනවා.
ඉතින් සුගුඩ.
හරි හරි හරි. පොඩ්ඩක් ඔන්න දෙන්නකෝ.
ආසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට මගේ নমස්කාරය වේවා. ස්වාමීන් වහන්සේ ධර්මදේශනාන්ත සඳහන් වුණා රාගසිතක් සහ ද්වේෂසිතක් හඳුනා ගැනීම සම්බන්ධව. ඒතර ස්වාමීන් වහන්සේ මෝහසිතක් හඳුනා ගන්න අපිට පුළුවන්කම තියෙනවද නැත්නම් ඒක නොදැනීම සිතින් පලා යනවද මෝහසිත?
පුළුවන් අඳුනගන්න පුළුවන්. එතන මෝහසිතේ ඉතින් හැම පැත්තෙන් පැතිරලානේ තියෙන්නේ. මෝහය කියන එක හැම එකෙම තියෙනවා. දැන් රාගසිතෙත් මෝහය තියෙනවා. ද්වේෂසිතෙත් මෝහය තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම කියමු. දැන් අපි රාගයක් ඇති කරගන්න අපි දැන් අපි පිරිමි කොටසක්නේ මෙතන ඉන්නේ. දැන් එතකොට අපිට ගෑනු කෙනෙක් මතක් කරගන්න ඕනේ කියලා හිතන්නකෝ රාගසිත මතුවෙන්න නම්. මෙතන ගෑනු කෙනෙක් ඉන්නවා. එතන මොකක්ද තියෙන්නේ? ඇතුලේ තියෙනවා මෝහයක්. ඉන්නවනේ ඉන්න ගෑනු කෙනෙක්නේ. එතනත් ඇතුලේ මෝහයක් තියෙනවා. ඊට පස්සේ අපිට ඕන කේන්ති ගිහිල්ලා කවුරු හරි මතක් කළා හොඳටම කේන්ති ගිහිල්ලා ඔෆිස් එකේ කෙනෙක් ඒවා පාරේ හම්බෙච්ච කෙනෙක් ඒවා දැන් අරට දෙන්නම් වැඩේ කියලා දැන් ඕන නිමිති ටිකක් එනවා. ඒතර මේ නිමිත්තට දැන් මම කෙනෙක් ආරෝපණය කළා එයාව මතක් වෙන්නේ. ඒ පුජ්‍යලයක් මතක් වෙන්නේ. එතරම් මෝහය තියෙන්නේ. අපි මේ කියන්නේ හැම අරමුණකම රාග ද්වේෂ මෝහ ඇති වෙන්න බෑ මෝහෙන්තරව. අපිට ඒ අරමුණ නිමිත්තක් මේ මොකද්ද සංඥා මට්ටමකින් දකිනවා නම් නැත්තම් ඒකේ පහළ වෙච්ච අපිටම චෛතසික මට්ටමින් දකිනවා නම් ඒ කියන්නේ අපි ඒක විනිවිද හරහා ගිහිල්ලා විනිවිද දැකලා තියෙන්නේ. නමුත් අර පුජ්‍යල භාවයෙන් දකින්නවා කියන්නේ මෝහෙන් ගෑවිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අනිත් පැත්තෙන් කියන්න පුළුවන් හිත නිකන් වික්ෂිප්ත වෙලා එහෙට පයින්නවා මෙහෙට පයින්නවා අරමුණු ඔස්සේ දුවනවා. ඒකත් මෝහය සතුයි. ඉතින් එතකොට මේ මෝහය කියන එක නිකන් අර හැම ක්ලේශයක්ම නිකන් වහයලාගෙන තියෙන්නේ. මොහෙන් තොර ක්ලේශයක් නෑ. එතකොට දැන් අර වෙලා තියෙන හුඟක් වෙලාවට අපිට අර මෝහය යට තියෙද්දි අපි ඉන් උඩින් මතුවෙච්ච කැටස් කොටසනේ දකින්නේ. එතකොට රාගසිතේ අපි දැක්කේ නෑ මෝහය, අපි දැක්කේ රාගය. ද්වේෂසිතේ අපි දැක්කේ නෑ මෝහය, අපි දැක්කේ ද්වේෂය. ඒ පස්සේ පස්සේ තමයි තේරෙන්න පුළුවන් මේ ද්වේෂසිත පහල කරගත්තේ කාටද නේද? අපි නිය යෝනසෝ මනසිකාරයක් යොදලා බලන්න පුළුවන්. මම ද්වේෂය බලනවා වෙනුවට මේ ද්වේෂය ඇති උනේ කොහොමද? මුලට යනවා යොන්සෝ මනසිකාරයක් කරනවා. ඊට සමාඩ මතක් කරන පුළුවන් මෙතන මෙයාගේ මේ සිද්ධියක් මතක් වුණා. සිද්ධියේ කවුද හිටියා? මම හිටියා. අහවලා හිටියා. අහවලා හිටියා. එතකොට මේ අහවලා කියන්නේ කවුද? මම කියන්නේ කවුද? චුට්ටක් කොහොනම් ඒ වගේ නිකන් ඇනලයිස් කරලා ගන්න පුළුවන්. එතකොට අර පුජ්ජල භාවය බිඳෙන විදිහකට මේ රාගසිතක් දේශසිතක් නිකන් පැන නැගුණ ආකාරය, මම ඒකට පෝර දාපු ආකාරය, මම ඒක සංස්කරණය කරපු ආකාරය, මම ඒකට පුජ්‍ය ස්වභාවයක් ආරෝපණය කරපු ආකාරය, මගේ හිතේම පහළ වෙච්ච පුංචි හිතුවිල්ලකට නේද, පුංචි සංඥාවක් මම මේක එකහත කරගත්ත හැටි. දැන් ඉතින් යෝනිසෝ මනසිකාරයේ වැඩ කරන්නේ ප්‍රඥා පැත්තකට දාගත්තේ අපි. නිකන් අර රාගෙන් ද්වේෂෙන් නෙමෙයි දැන් බලන්නේ, යෝනිසෝ මනසිකාරයෙන් බලන්නේ, මුල බලන්නේ. ඉතින් එතෙන්දි නුවණ වැඩ කරනවා. එතකොට එතෙන්දි මෝහය කපාගෙන යන ගමනක් තියෙනවා. ඉතින් ඒක හරි ලස්සනයි ඉතින් ඇත්තටම. ඒක හරි ගැඹුරුයි. ඒ වගේම හරිම මේ කියන්නේ අර මොකක්ද ඒ කියන්නේ වීමංසා චරිතයකට ඒක හරිම ප්‍රියෝපදවනවා. නිකන් අර උදින් රාගය දැකලා ද්වේෂය දැකලා යන ගමන නෙමෙයි මෙයා හොයනවා. ඒක අර හොයන ගතිය හොඳට නේද? අර පරිේශන ගතියක් එයාගේ තියෙනවා. එයා නිකන් කොහොමද මේක හටගන්නේ? මොකද මුල කොහොමද? කොහොමද කොතෙන්ද මම රැවටුනේ නේද? කොතෙන්ද මම මේකට වැඩියෙන් පෝර දාන්න ගත්තේ? කොතෙන්ද මම අහු උනේ කියලා අන්න එහෙම එයා හොයනවා නම් මෝහය ටට්ටක් ගාලා නිකන් එයාට අහු වෙනවා. මෙතනයි මං ඇඳගත්තේ, මෙතනයි මං මෝඩ වුණේ, මෙතෙන්දී මම පුජ්‍යලේ කාරෝපණය කරගත්තේ, එතන ඒ දක්වා මෙන්න මෙහෙමයි වුණේ කියලා අර ලස්සන නිකන් පරිසම්පාදයක් එහෙම තේරෙන්න ගන්නවා. ඉතින් ඇත්තම හොඳ ලස්සන විස්තර වෙනවා අය ඒ අර පරිසම්පන්නෝ මෙහෙම ක්‍රියාදාමයක් සිද්ධ වෙන හැටි අය මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම ලස්සන මේක විස්තර කරලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ එහෙම ඒ දේවල් අපේ හිතේ පහළ වෙනකොට අපි අපේම ඒ ලබන අත්දැකීමට අරක දාලා බලන්න ඕනේ. කඩලා යන්න ඔක්කොම ටික. පොතේ තිබිලා වැඩක් නැහැ. නේද? පොතෙන් අපි ඉගෙන ගන්න දේවල් දැන් අපි මේ ධර්ම සාකච්ඡාවක සාකච්ඡා කරන දේවල් අපි අපේ භවනාවේදී එතෙන්දී යොදන්න ඕනේ. එතනට එන්නේ යොදද්දී තමයි මේවා මේවා තියෙන ප්‍රායෝගික වටිනාකම නේද අපිට තේරෙන්න ගන්න. නැත්තම් නිකන් අපි මේවා නිකන් අහලා පැත්තකට දානවා. පොතේ විතරයි තියෙන්නේ. අපි මේක බහුලී මොකද්ද ආධ්‍යාත්මිකකරණයක් වෙන්නේ නැහැ, ඉන්ටර්නලයිස් වීමක් වෙන්නේ නැහැනේ නේද? ඒතකොට අපි මේ කතා කරන දේවල් පුළුවන් තරම් ප්‍රායෝගිකව අපි තුල යොදන්න ඕනේ. එක පාටම ඔක්කොම යදා ගන්න බැරි වෙයි. නමුත් පොඩ පොඩ හරි යොදන්න තමයි මේකේ ප්‍රායෝගික වටිනකම තේරෙන්න ගන්නෙ.
ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ, තව කිරි ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ, මේ මාර්ගඵලලාභී තත්ත්වයටපත් වෙන්න සමතේ කියන එක අවශ්‍යම කාරණාවක්ද නැත්නම්?
ඔකෙත් ඉතින් විවිධ තියෙනවා මේ මොකද්ද මත තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කියනවා සෝතාපන්න ඵලයටපත් වෙන්න පුළුවන් කියලා විශේෂ සමත ධ්‍යාන එහෙම අත්‍යවශ්‍ය නැහැ කියනවා. තිබුණයි කියලා පාඩුවකුත් නැහැ ඉතින්. හැබැයි ඉතින් විපස්සනාවෙ තමයි ඉතින් මාර්ගය. විපස්සනා මාර්ගයේ යනකොට සමතෙන් යම් අනුග්‍රහයක් ලැබලා ගන්න පුළුවන් කියනවා. හැබැයි සාමාන්‍යයෙන් තවත් තැන්වල ඔය අනාගාමී මට්ටමට එනකොට සාමාන්‍යයෙන් සමතයක වටිනකමක් පෙන්නනවා. ඒ කියන්නේ සමාධියක වටිනකම පෙන්නනවා. ඒක හැබැයි කියන්නේ විපස්සනාව හරහාත් හැදෙනවා. නැත්තේ නැහැ. ඒ කියන්නේ හිතන්න විපස්ස දැන් සමත සමාධියකට වඩා ප්‍රබල සමාධිය හැදෙනවා විපස්සනාවකදී. අපිට මුලදී හිතෙනවා අපි සමත යෝගාචරයට මුලදී හිතෙනවා මේ සමත සමාධිය තමයි හරිම ප්‍රබල, මේක තමයි පුදුම ගැඹුරු එහෙම කියලා. හැබැයි එහෙමත් වඩපු කෙනෙක් අපි හිතමු ඊළඟට විපස්සනාවක් දිනු කරනවා කියලා. එයාට දැන් සමත අධ්‍යක්ීමුත් තියෙනවනේ. ඊට පස්සේ එයා දැන් විපස්සනා අධ්‍යක්ීමුත් ලබනවනේ. එතකොට දැන් මෙයාට සංසන්දනය වෙනවනේ ඉබේටම වගේ. මෙයා අධ්‍යක්ලා තියෙන නිසා. එතකොට එයාට තේරෙනවා මේ සමත සමාධි කැලේ. සමන් සමාධිය වගේ නෙමෙයි විපස්සනා සමාධිය ඊට වඩා හරිම ගැඹුරු, ඊට වඩා බොහොම ප්‍රබලයි කියලා තේරෙනවා. එතකොට ඒ නිසා විපස්සනා සමාධියක් අත්දකපු කෙනාට එතකොට ආයිත් සමත සමාධිය අත්දකිය යුතුමයි කියලා දෙයක් නැහැ. ඔය මිසන්න අනිමිත්ත, ශුන්්‍යත, අපහනිත වගේ චේතෝ විමුක්ති මට්ටමක් වගේ හදාගත්ත කෙනෙකුට ආයි ගිහිල්ලා ධ්‍යාන වඩන්න ඕනේ කියලා එහෙම හිතන්න අමාරුයි. මොකද මේකේ හැදෙන தත්ත්වය සෑහෙන ප්‍රබලයි.
අස්රයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
අපේ පොහින් අතක් ඇසවිලා තිනවා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න.
හරි, අපේ මේ පැත්තේ ප්‍රශ්න ටික ඉවරුණා. ඕකට අවස්ථාව දෙන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්ස. ගේෂාන් වහන්සේට කතා කරන්න පුළුවන්.
තුරුණ සරණයි ස්වාමීන් වහන්ස, මම ගොඩක් අගය කරන අද සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙච්ච එක ගැන, මොකද ස්වාමීන් වහන්සේගේ ආනාපාන සති භාවනාව කට මම සම්බන්ධ වෙලා තියෙන එක රෙකෝඩින් එකක් මම සැරයක් අහලා තියෙනවා. අද සාකච්ඡාවේදී මට දැනගන්න ලැබුණා මට අර ධර්මදේශන සීරීස් එක අහනකොට දැනගන්න බැරි වෙච්ච දෙයක්. ඒකින් ප්‍රශ්නයක් තමයි මට අද හිතුනේ අහන්න ඕනේ කියලා. ස්වාමීන් වහන්සේ මට භාවනාවේදී එහෙම නැත්නම් හිතගෙන බලාගෙන ඉන්න වෙලාවේදී මට තේරෙනවා එක එක සිතුවිලි එනවා යනවා. ඊට පස්සේ ඇඟේ තියෙන බොඩිලි පේන්ස් චූටි චූටි දේවල් එනවා යනවා, ඒ වගේ දේවල් හොඳට තේරෙනවා. ඒකෙදි ස්වාමීන් වහන්සේ අද කියපු කාරණයක් ඇවිල්ලා ඒ ඇතිවීමත් නැතිවීමත් දකින එකත් ඒකත් සන්තෝෂයක් වගේක් හැටියට දකින්න කියන එක. මට ඒක ගැන මට මීට ඉස්සෙල්ලා අවබෝධයක් තිබ්බේ නැහැ. අද සාකච්ඡාවේදී අද ඩිස්කෂන් එකේදී මට නිකන් එහෙම තේරුණා ඒක ගැන ප්‍රීතියක් උපදවින්න කියන එක. ඒක තමයි මට තිබ්බේ ප්‍රශ්නය. ඒක ගැන තව පොඩ්ඩක් විවරණය කරන්න පුළුවන් නම් මම කැමති වෙනවා. දුන්නොත් හරිනම්.
ඔව් ඒක ඇත්තටම මේක දහමේ සඳහන් වෙනවා. දැන් ඔය ගැන මේ ලස්සන මේක චුට්ටක් හෙව්වේ ගාතාවක් එනවා ධම්මපදයේ හැමත් අමානුෂී රති හෝති පස්සතෝ උද්‍යබ්බයන් කියලා. කියන්නේ දැන් හිතන්න මෙයා මේ මෙහෙමත් වෙනවා. සුඤ්ඤාගාරම් පවිට්ටස්ස සන්තචිත්තස්ස බික්කුණෝ අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සතෝ. එතකොට මේ හොඳින් මේ දාරුණු ධර්ම කරුණු හොඳින් වැටහා ගනිමින් විපස්සනාවක යෙදෙන ඒ භික්ෂුවට එයා දැන් ශුන්‍යාගාරයක ඉන්නේ, ශාන්ත සිතක් එයාට තියෙන්නේ. හැබැයි එයාට එනවලේ කියනවා අමානුෂී රතියක්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මිනිස්සෙකුට නැහැ මෙහෙම සතුටක්. මෙයා මේ වෙනමම අන්දමක නිරාමස ප්‍රීතියක් එයා භුක්ති විඳින්න හැබැයි විපස්සනාවක් වඩන්නේ. බිඳීමක් දකින්නේ, නැතිවීමක් දකින්නේ, නිරෝධයක් දකින්නේ, ඇතිවීමක් නැතිවීමක් උදයබ්බයක් දකින්නේ. හැබැයි සතුටක් භුක්ති විඳින්න. දැන් හිතලා බලන්න නිකන් හරිම නිකන් මේක අමුතු කතාවක්නේ. හිතන්න දැන් අපි මේ විනාශයක් දකින්නවා කියලා. විනාශ වීමක් දකිද්දි කොහොමද සතුටක් උපදින්නේ? එහෙම හිතෙන්න පුළුවන් කෙනෙකුට. දැන් අපි කයට අවධානය යොමු කරන් ඉන්නවා. කයේ මේ මමයි කියාගෙන හිටිය, මගේ කියාගෙන හිටිය, හොඳයි කියාගෙන හිටිය, හැඩයි කියාගෙන හිටිය කයම බිඳි බිඳි යනවා. ඒක දැකලා මෙන්න මේ යෝධයාට සතුටක් පහළලා. ඒක බැලුවාම ඉතින් බැලුව බැලමඩ වෙන්න බැරි දෙයක් නේ නේද? නමුත් අර නුවණ දියුණු කළා විපස්සනාව කරහා යනකොට මෙතන සත්‍යෙ පුජ්ජලෙන් නැති බව යාට තේරිලා මෙතන දැන් මේ ගැඹුරක් කරහා යනකොට මේක අවබෝධ වුණා කියන එකට පුදුමාකාර සතුටක් යාට තියෙන්නේ. දැන් කෙලින්ම කෙලස් ඉවරයිනේ. කෙලස් ඇත්තෙම නැහැනේ. යථාර්ථයක්නේ මේ අවබෝධ කරගන්නේ. යථාබෝධ ඥාන දර්ශනයක් න්යාගේ හිතේ පහළ වෙන්නේ. එතන මේ මෙච්චර කාලයක් සංසාරය පුරා අපි මේ මෝඩ වෙච්ච තැනනේ මේ යා දැන් පොඩ පොඩ අඳුනගන්නේ. රැවටිච්ච තැනනේ දැන් මේ විනීත දකින්නේ. ඉතින් එතකොට මේ ගැඹුරු නෝණක් ඒකේ තියෙන වටිනාකම තේරුම් ගන්න මෙතනනේ මම මේ අහුනේ. මෙතනනේ මම මේ පුජ්‍යලේ හදාගත්තේ. මෙතනනේ මම මමෙක් හදාගත්තේ, තැනැත්තෙක් හදාගත්තේ, කෙනෙක් හදාගත්තේ. කොහෙද දැන් මේ කෙනෙක්? කොහෙද පුජ්‍යලේ? කොහෙද මමෙක්? කොහෙද ගෑණියෙක්? කොහෙද පිරිමියෙක්? නේද? මොකක්වත් නැහැ නේ. මේ ඇතීම් නැතිීම් ප්‍රවාහයක් තියෙන්නේ. එතන මේ ප්‍රඥාව මූලික කරගත්ත නුවණක් මූලික කරගත්ත සතුටක්. ඉතින් ඒ නිසා කියන්නේ මේ ඉලන තවත් වෙනවා. යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයන් ලබති පීති මාමොජ්ජං අමතං තං විජානතං. මේක කියවලා බලන්න මහත්තයා. මේක ඉන්නේ ධම්මපදයේ බික්කුවග්ගේ. ධම්මපදයේ බික්කුවග්ගේ මේ වචන ටික එනවා, මේ ගාථා කීපය. ඒ කියන්නේ එතනත් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එයා ගිහිල්ලා යතෝ යතෝ සම්මසති යම් යම් ආකාරයෙන් සම්මර්ෂණය කරනවද කන්දානං උදයබ්බයන් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය උදයබ්බය. ලබති පීතිපාමොජ්ජං අමතං තං විජානතං. එයා ප්‍රීතියක් ප්‍රමෝදයක් ලබනවා අමතං තං විජානතං. මේ අමෘතය නිවන සාක්ෂාත් කරගනිමින් ඒක දකිමින්. එතකොට මේ විපස්සනාවක සතුට මේ පෙන්වන්නේ. මුලදි තමයි ඉතින් අමාරු. මුලදි ටිකක් මේ ටික හරියට හදාගන්න, මේ ටික සමබර කරගන්න, ඒ වුමනා කරන කුසලතාව උපදව ගන්න අනිවාර්යෙන් අමාරුයි. හැබැයි ඒ ටික හදාගෙන ලස්සන්ට වැඩේ කරගන්නකොට, අර අපි කතා කරපුවාද මේ උපේක්ඛා සම්බොජ්ජංගේ පැත්තට එනකොට, ඒ කියන්නේ ඉතින් එයා හඳුනගත්තා, හිත තේරුම් ගත්තා. දැන් ඉතින් ළමයා ලොකු වුණා. මුලදී ළමයාට තේරෙන්නේ නැත්තේ නේද, තාත්තා කියලා දෙන්න ඕනේ, අම්මා කියලා දෙන්න ඕනේ, ගුරුවරයා කියලා දෙන්න ඕනේ, මෙහෙම කරපాం මෙහෙම කරපాం කියලා. ඉතින් හැමතිස්සෙම මග පෙන්වන්න ඕනේ. හැබැයි පොඩි එකාටම මොලේ පෑදිච්ච වෙලාවට නේද, දැන් අම්මා කියන්න ඕනේ නැහනේ පොතක් බලන්න කියලා, අම්මා කියන්න ඕනේ නැහනේ පාඩමක් කරන්න ඕනේ කියලා, තාත්තා කියන්න ඕනේ නැහනේ, ගුරුවරයා කියන්න ඕනේ නැහනේ, යන්න එයාටම මොලේ පෑදිලා. එයාම දන්නවා මේකේ වටිනකම. එයාම උදේ නැගිටිනවා. දැන් හිතන්න ඕගොල්ලෝ පුංචි කාලේ අපිටම මෙහෙම දැන් හොඳ දරුවෙක් කියලා හිතන්න. නමුත් ඒ දරුවගෙත් තිබුණා යම් කිසි දඩබ්බර ගතියක්. එයාගෙත් තිබුණා නිකන් නොහික්මුණු ගතියක්. ඉතින් අම්මා පාර පෙන්නලා දුන්නා, තාත්තා පාරලා පෙන්නලා දුන්නා, යම් සී විදිහට වැඩිහිටියෝ පාර පෙන්නලා දුන්නා. ඉතින් දැන් පොඩ පොඩ පොඩි එකක් හැදෙනවා නේද? පොඩි එකක් හැදිලා ඔන්න අපි හිතමු උසස් පෙළ දක්වා ආවා කියලා හිතන්නකෝ. දැන් උසස් පෙළ ළමයෙකුට කියන්න ඕනේද අම්මා? සාමාන්‍යයෙන් එහෙම ළමයිනුත් ඉන්නවා, මම කියන්නේ හොඳ ළමයෙක් ගැන. උසස් පෙළ කරන ළමයෙකුට උදේ නැගිටලා පුතේ පාඩම් කරපන්ගේ, මේ ගණන් ටික හදපන්ගේ කියලා අම්මලා තාත්තලා කියන මට්ටම, කියන්නේ මේ පොඩි එකයි මහ පාස් වෙන එකෙක් නෙමෙයිනේ. මේ අධ්‍යාපන පැත්තෙන් ඉස්සරහට යන එක්කනේ නේ, වෙන පැත්තක යන්න පුළුවන්. ඉතින් අධ්‍යාපන පැත්තේ උනන්දුවක් තියෙන එකෙක් නෙමෙයි. අධ්‍යාපන පැත්තෙන් යන එක්කෙනාට ආයි අම්මා තාත්තා කියන්න අවශ්‍ය නැහැ. ඌ උදේ නැගිටිනවා. එයාකට ආයි පෙන්නන්න දෙයක් නැහැ. එයාම වෙලාම එක තියාගන්නවා, එයාම නැගිටිනවා, එයාම පේපර්ස් කරනවා, එයාම පන්ති යනවා. මිනිහට මොලේ පෑදිලා. ඉතින් ඔන්න ඔය මට්ටම තමයි බොජ්ජංග මට්ටමක් කියන්නේ. උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ ඔන්න ඔය වගේ මට්ටමක්. ඔය කතා කරන ප්‍රීති පාමොජ්ජංගයක් පාමොජ්ජයක් එනවා කියලා කියන්නේ ඔන්න ඔය වගේ මට්ටමක්. එයාම දැන් වැඩේ කරගෙන යනවා. එයාම මේ විපස්සනාවක සාර්ථකත්වයේ අත්දකින්නවා. දැන් එයාට සතුටක් තියෙනවා. අන්න ඒකයි. ඉතින් මේ මෝරපු මට්ටම මේ අපි කතා කරන්නේ නිකන් ලදරු මට්ටමක් නෙවෙයි, මෝරපු මට්ටම මේ කතා කරන්නේ. එතෙන්දී ලබන පරිණත සතුටක් ගැන තමයි කියවෙන්නේ.
වන්දමයි ස්වාමීන් වහන්සේ, මට ඒක තේරුණා. තවත් මට හිතුණා මේ වේලාවේදී ඒකට එකතු කරන්න ඕනේ කියලා. ඒ සතුට, ඒ ප්‍රීතිය හුඟක් වෙනස් හැටියට තමයි මට තේරිලා තියෙන්නේ. මට
ඒකත් වෙනස් වෙනවා
නිකන් අර ඒකත් වෙනස් වෙනවා කියලා ඒකත් මට තේරෙනවා. ඒ සමහර වෙලාවකට මටම තේරෙනවා, මගේ ඒක තේරුණාම අර ලිප්ස් ළඟ චූටි මසල්ස් චුට්ටක් හෙලවෙනවායි කියලා. ඒ කියන්නේ පොඩි මටම හිනා යන ගතියක් වගේ, මේකනේ මේ මගේ බඩි එකට වෙන්නේ කියන එක. ඒ වගේ තේරීමක්, එහෙම නැත්නම් ඒ සතුට හරි අමාරුයි ඩිස්ක්‍රයිබ් කරන්න. මට තේරිලා තියෙනවා දැන් මෙහෙම තමයි මට මේක තේරෙන්නේ. මේක තමයි මේ ස්වාමීන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ එහෙනම් කරපු සතුට වෙන්න ඇති කියලා තමයි මට අනුමාන කරන්න තියෙන්නේ කියන එක තමයි මට හිතුනේ මේ වෙලාවේ කියන්නේ. හොඳමයි ස්වාමීන් වහන්සේ, තුරුණන් සරණයි ස්වාමීන් වහන්සේගේ දේශනාවට අද සම්බන්ධ වෙච්ච එකකින් තමයි මට මේක දැනගන්න හම්බුනේ. ඒකට මම ලොකු සතුටක්.
හොඳයි, තෙරුවන් සරණයි. එතන දැන් අපි මේ කතා කරපු එක දැන් ඒ ප්‍රීතිය පාමොජ්ජය කියන මේවත් ඉතින් වෙනස් වෙනවා. මේක ඉතින් අපි හිතන්න එපා මේ දිගටම තියෙන දේවල් කියලා. මේවත් කියන්නේ හිත උපේක්ෂාවට තමයි ඊට පස්සේ ගැඹුරට යනකොට යන්නේ. ඉතින් ඒකයි මේ විපස්සනාවෙන් ගියත් සමතෙන් ගියත් උපේක්ෂාව තමයි පරිණත මට්ටමක් කියලා හඳුනගන්න තියෙන්නේ. අපි අර හොඳට වැඩේ වෙලා අපේ නිකන් අත්දැකීම් නවමු විදිහට අත්දකින්නකොට තමයි ලොකු නිකන් සතුටක් එන්නේ, ප්‍රීතියක් එන්නේ. හැබැයි ඒක නැවත නැවත සිද්ධ වෙන්න ඒක නිකන් පරිණත වෙන්න උපේක්ෂාවට තමයි යන්නේ. දැන් ඉතින් මේවා දන්නවා, මේවා තේරෙනවා යාට, ඒවා කෙරෙහි උපේක්ෂාවක් හට ගන්නවා. මේවා දැන් නිකන් අතහැරෙනවා, හිතෙන් හිත විවේක වෙනවා, හිතේ විරාගයක් නැත්තම් මේවා දැන් ඇත්තට දෙයක් නැහැ, මේවා දැන් ගාණක් නැහැ කියන ඒබඳු ආකල්පයකට ඇවිල්ලා උපේක්ෂා පැත්තකට තමයි ඊට පස්සේ බොහෝ දුරට නිකන් හිත පරිවර්තනය වෙන්න තියෙන්නේ.
හොඳයි ස්වාමීන් වහන්සේ, තුරුණන් සරණයි.
හොඳයි. ඉතින් අද අපි 15 වැඩසටහන තියෙන වෙන විශේෂ ප්‍රශ්නයක් මේ පැත්තෙත් යොමු වෙලා නැති නිසා අපි ওই පැත්තෙත් වෙනත් ප්‍රශ්න නැහැ කියලා උපකල්පනය කරගෙන එහෙනම් අද සාකච්ඡාව අපි නිමා කරනවා. මම උත්තරාන්ද සායනාසට ආර්දනා කරනවා එහෙනම් පුණ්‍යානුමෝදනාවත් පවත්වන්න කියලා.
ආශ්‍රය ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අදත් සෙනසුරාදා දවස නිස්සරණමණේ ධර්මදේශනාව දීඝනිකාය පාඨික වර්ගයේ සංගීති සූත්‍රය ඇසුරු කරගෙන පවත්වන්නට යෙදුණා. ඒ වගේම අද දවසේ සත්‍ය බොද්ධංග ධර්මයන් පිළිබඳව අපිට විස්තර වශයෙන් දැනගන්නට ලැබුණා. ඉතින් අපි අපිට කරුණු කියලා දෙන්නට යෙදුනා ගෞරවනීය චන්දරතන ස්වාමීන් වහන්සේ. ඒ වගේම දේශනා වශයෙන්, ශ්‍රවණ වශයෙන් අපි සීලු දෙනාම එක් රැස් කරගන්නට යෙදුනා වූ සීලූම පුණ්‍ය ධර්මයන් සීලූම ලෝක සත්‍යයන් එක්ක ගාථා කියමින් අනුමෝදනා කරගන්නට යෙදෙමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.